දැන් අපි බලාපොරොත්තු වෙන මේ අද පොය පුන් පොය දවසේ අවසරදී කෙටි ධර්ම දේශනාවක් කරලා මේ ඉතුරු ප්‍රශ්න වර්ගයක් තියෙනවා ඒ ප්‍රශ්න වලට පිළිතුරු දීලා දෙකම ආරම්භ වෙනකොට නවත්තන්න මොකද තුනට තව ධර්ම දේශනාවක් තියෙනවා තවත් ඒ දෛනික වැඩසටහනක ඉතින් ඒ සඳහා ඉඩ අවස්ථාව ලබා දෙන්නට දෙකම ආරම්භ කරන ධර්ම සාකච්ඡාව දා ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒක නිසා අවුත් වෙනනම් සාදුකාරයෙක් දෙන්න මේ සිංහතුන් බලාපොරොත්තු වෙන්න ඕන හැම කෙනෙක්ම අපි මේ බණ අහන්නේ මේ ධර්ම මාර්ගයේ යන්නේ මේ මඟ අනුගමනය කරන්නේ මේ පින්කම් කරන්නේ මේ සියලු දේ කරන්නේ පිළිතුනේ මඟඵල ලබා ගන්න. මඟඵල ලබා ගැනීම කියන්නේ සෝතාපන්න ඵලයට පත් වීමට අවශ්‍ය වන කර්ම කාරණා එවනනම් මාර්ග අංග හතරක් සම්පූර්ණ කරගන්න. සෝතාපට්ටි ඵලයට පත් වෙන නම් නියත වශයෙන්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය එවනනම් සත්පුරුෂ සංසේවණය සිරි සත්කර්ම ශ්‍රවණය එවනනම් සෝතාවදානේ පඤ්ඤා සුතුමේ ඥානය ධම්මානුගම ප්‍රතිපදාව හැසිරීම ඒ වගේම යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාකිරීම මෙන්න මේ කරුණු හතර අනිවාර්යයෙන්ම මිනිහ කඩියට ඉපදුණු මනුෂ්‍යත් ප්‍රතිලාභයක් ලැබුණු කෙනෙකුට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණොත් පරම පවිත්‍ර සීසද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබුණොත් ඒ අනුව යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරීමෙන් මාර්ගඵල ලබන්නට සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා බොහොම කෙටි කාලයක් තුළ විනාඩි 30කින් පමණ මේ සෝතාපට්ටි අංග හතර පිළිබඳව කෙටි විග්‍රහයක් කරන්න. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සීසද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාකිරීම සහ ධර්මානුගම ප්‍රතිපදාවේ හැසිරීම කියන මේ අංග හතර සෝතාපට්ටි මාර්ගයේ සකදාගාමි මාර්ගය අනාගාමි මාර්ගය අරහත් මාර්ගයේ කියන මාර්ග හතරෙදිම අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය වෙන අංග හතර මේක සෝතාපට්ටි අංග හතර කියලා තමයි අද කවුරුත් කියන්නේ ප්‍රකාශ කරන්නේ දන්නේ නමුත් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගයේ මේ අංග හතරමයි සම්පූර්ණ කරගන්න ඕන ඒක කවුරුත් දැනගන්න ඕන එහෙමනම් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සිද්ධි සාධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කිරීම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරීම කියන හතර පිළිබඳව තවත් ටිකක් විග්‍රහ සහිතව විස්තර කරන්නට මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කල්යාණ කියන්නේ කෙලෙස් නැසන කල්යාණ කියන පාගදී වචනේ තේරුම කෙලෙස් නැසන. රාගය ద్వේෂය මෝහය හිතක තියනවනම් ඒ රාගය ద్వේෂය මෝහය කෙලෙස්. ඒ නිසා යම් ආකාරයක රාගය ద్వේෂය මෝහය හිතෙන් අස් කරලා හිත පිරිසිදු කරගන්නට උපකාර වන්නා වූ මාර්ග ඥානයක් පෙන්වනවනම් මඟ පෙන්වනවනම් කෙලෙස් නැසන්නට මඟ පෙන්වනවනම් අන්නේ අවස්ථාව ඒ පුද්ගලයා කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලබා දෙන්නට සමත් වෙනවා. ඒ නිසා මේ දෙව්ලෝක යන්නට රජදව පිළින්නට සිදුසක් වෙන්නට හෝ වෙනත් ආකාර වූ භෞතික ලෞකික වශයෙන් සුව සම්පත් සම්පත ලබන්නට කරන කියන ඉතන දෙයක් නෙමෙයි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියුවේ කෙලෙස් කෙලෙස් හැටියට තේරුම් අරගෙන කෙලෙස් උපදින ආකාරය විග්‍රහ කරලා ඒ කෙලෙස් උපදින උපදින අවස්ථාවේදී ඒ කෙලෙස් සිතෙන් කපලා අයින් කරන්නේ කොහොමද කියන මාර්ගය පෙන්වා පහදා විග්‍රහ කිරීමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. එනිසා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ යාළුවෙක් මිත්‍රයෙක් හිතවතෙක් ස්නේහවන්තෙක් ආදරවන්තෙක් කියන කතාවට වඩා ටිකක් වෙනස්. කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් ලැබෙන්න නම් ඒ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය විග්‍රහ කරන්නට පුළුවන් කෙලෙස් ප්‍රහාණය කළ වීතරාගී වීතදේශී වීතමෝහි තත්ත්වයටපත්තු මගඵල ලැබූ කෙනෙකුට පමණයි මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තවත් කෙනෙකුට ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා පුළුවන්කම ලැබෙනවා එනිසා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්නට පුළුවන් පුද්ගලයෙක් කියන්නේ ඒ පුද්ගලයා ආර්ය මාර්ගයේ චතුරාර්ය සත්‍ය දැකපු කර්යයන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත නිවන් අවබෝධ කරගත්ත කෙනෙක්ම වෙන්න ඕන ආර්ය ධර්මයේ තේරුම් ගන්න ඕන අරිය පරිශ්‍රණය සහ අනාර්ය පරිශ්‍රණයක් පිළිබඳව වෙනස කියලා දෙන්නට පුළුවන්කම තියෙනවා කුසලං පජානාති අකුසලං පජානාති කුසලං මූලං පජානාති අකුසල මූලං පජානාති කියන හතර පිළිබඳව හරියටියට විග්‍රහ කරලා දෙන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයා අර කලු නසන කෙලෙස් නසන ධර්මයේ දේශනා කරන කල්‍යාණ මිත්‍රේ එක් පාරක්පත්ලා ඒ සම්පහදා ඉවත් කරන්නට පුළුවන් මාර්ගයට පත් වෙනවා එතන කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන එකේ තේරුම කෙලෙස් නසා කෙලෙස් ප්‍රහාණය කර සම්පහදා ඉවත් කරන්නට මාර්ගය කියලා දෙනවා කියන එකයි ඒ වගේම පරම පවිත්‍ර ශ්‍රීගත ධර්ම ශ්‍රවණය කියන එක දෙවෙනි අවශ්‍යතාවය ඒ පරම පවිත්‍ර ශ්‍රීගත ධර්ම ශ්‍රවණය කියන්නේ පටිච්ච සමුප්පාද විග්‍රහය දෝතාවේ ත්‍රිපරිවර්තී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ ආකාරයට ඒ ධර්මය පැහැදිලි කළා පිළිසිදු කළා සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානේ ලබා ගන්නට මඟ කියන්නේ දැන් මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සීසත් ධර්මයක් කියන දෙකම බාහිර පුද්ගලයෙක්ගෙන් තව වෙනත් බාහිර කෙනෙකුගෙන් අහලා දැනගන්නට පුළුවන් පොතකින් කියවල තේරුම් ගන්නට පුළුවන් වෙයි සමහර විට ඒ නිසා මේ පරම පවිත්‍ර සීසත් ධර්ම ශ්‍රවණය සහ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නේ බාහිර පුද්ගලයෙකුගෙන්මයි නමුත් බුදුපියාණන් වහන්සේ සහ පසේ බුදුන් වහන්සේ ඒ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නොලබා පරම පවිත්‍ර සීසත් ධර්මයේ ශ්‍රවණය නොකළම ස්වයං වූ ඥානයෙන්ම තමන්ගේ ශක්තියෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්මාදිට්ඨියට පත් වෙලා මඟඵල ලබන්නට පුළුවන්. නමුත් ලෞතර බුදු කෙනෙකුගේ බුද්ධ ශාසනයක් තුල ඒ බුදු පියාණන් වහන්සේ මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් පරමපවිත්‍ර සීසත් ධර්මයක් දේශනා කරන නිසා තවත් පින් ඇති උපේතගත පුණ්‍යතා ශක්තිය තියෙන සෑම කෙනෙකුටම මේ පරමපවිත්‍ර සීසත් ධර්මය අහලා මඟඵල ලබලා නිවන් අවබෝධ කරගන්නට පුළුවන් බව හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සීසත් ධර්ම ශ්‍රවණය කියන එකත් ලබන්නට අවශ්‍ය වන්නා වූ මූලික අංග හතරක් නැවතත් ප්‍රකාශ කරන්නට වෙලා තියෙනවා. ඒක තමයි පතිරූප දේශ වාග්ගෝච පුබ්බේකගත පුඤ්ඤතා අත්ථ සම්මා පණිතීජ අරිය සත්‍යාන දසන. මේ හතරම අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයෙන්ම මේ සෝතාපන්න ඵලයටපත් වෙන්නට පසුබිම සකස් කරන කර්ම හතර. පතිරූපදේශ වාසෝච මධ්‍ය මණ්ඩලයේ එමත් නැත්නම් බුද්ධ ශක්තියට අනුගත වන ඒ බුද්ධ පරතෝගෝලික ප්‍රත්‍ය ලැබෙන සම්මාදිටියටපත් වෙන්නට පුළුවන් කර්ම හතර තමයි මේ කියපු අර පතිරූපදේශ වාසෝච පුබ්බේතගත පුණ්‍යතා අත්ථ සම්මා පණිතීජ අරිය සත්‍යාන දසන. එනිසා අර කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සීසත් ධර්මයක් ශ්‍රවණය කරන්නට පුළුවන් වෙන්නේ ධර්මතාවයෙන්ම මේ පුබ්බේතගත පුණ්‍යතා ශක්තියක් තියෙනවා. පෙර කළ පෙර පිරු පින් බලයක් තියෙනවා. දැන් මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලබන්නට මධ්‍ය මණ්ඩලයේ උපත ලබන්නට බුද්ධ ශක්තියට අනුගත වෙන්නට පරම පවිත්‍ර සීසත් ධර්මයේ ශ්‍රවණය කළා තමන්ගේ හිතේ උපදින කෙලෙස් ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ මේ කරුණු හතර සම්පූර්ණ වුණා. මිනිහෙක් වුණාම මේ බුද්ධෝත්පාදකාවේද උපත ලැබලා මේ බුද්ධ ශක්තිය බුද්ධ ධර්මයේ ක්‍රියාත්මක වන මේ කාලය තුළ මේ ලැබි මේ උපත ලැබලා මේ කරුණු සියල්ලම සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන පරතෝගෝසුක ප්‍රත්‍ය ලැබිය යුතුමයි මඟඵල ලබන්නට සෝතාපත්ති ඵලයට පත් වෙන්නට බුදු කෙනෙකුට සහ පසේ බුදු කෙනෙකුට අර අනික් හැම අරහත් බුද්ධත්වයට පත් වෙන හැම කෙනෙකුට. ඒ නිසා මේ අරහත් බුද්ධත්වයට පත් වී මඟඵල ලබා නිවන් අවබෝධ කරගන්නට නම් පරතෝගෝසුක ප්‍රත්‍ය අනිවාර්යම අංගය, සම්මාදිට්ඨියට පත් වීම අනිවාර්යම අංගය. ඒ පරතෝගෝසුක ප්‍රත්‍ය ලැබෙන්නේ අර පරම පවිත්‍ර සීසද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීමෙන්. ඒ නිසා මේ පරියාප්ති ධර්මය අහලා ප්‍රතිවේද අවබෝධයක් අරගෙන ප්‍රතිපත්තියක් හැටියට අනුගමනය කරන්න පුළුවන් නම් මෙන්න මේක තමයි අර පරියාප්ති ප්‍රතිවේද ප්‍රතිපත්ති සාධනය කියලා සුනේත ධාරේච චරාචරම් මොකුවේ මේක. ඉතින් ඒක නිසා මේ හැම පින්නතෙකුටම කල්පනා කරන්න ඕන බුදුපියාණන් වහන්සේ මේ මඟඵල ලබන්නට උපකාර වන ආකාරයේ ධර්ම දේශනාවක් අනුක්‍රමික අනුකූපංගම අනුදානික දාන දේශනාවක් කරලා මේ නිවන් මඟ විවෘත කරලා දුන්නා. ඒ අනුව තමයි මේ පරමපවිත්‍ර සීලධර්මයේ ශ්‍රවණය කළ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය යෝනිසෝ මනස්කාරී පිහිටා ධර්මාංගම් ප්‍රතිපදාවේ ඇසිරෙන්න පුළුවන්. මම ඔය මුලින් කිව්ව කරුණු දෙක කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම සහ පරමපවිත්‍ර සීසද්ධර්ම ශ්‍රවණය බාහිර පුද්ගලයෙකුගෙන් අදමනක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ආර්යයන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් මඟඵල ලැබූ කෙනෙක් පරතෝගෝසුක ප්‍රත්‍ය ලබා ගන්න පුළුවන් කෙනෙක්ගේ පමණක් මේක ලබා ගන්න ඕන. අනුමානීය කියන ධර්ම දේශනාව ප්‍රතිවේද ධර්ම දේශනාවක් නෙමෙයි. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ නුවණ ලබන්නට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියෙදි කියනවා නම් අපි යම් කිසි කෙනෙකුට කොළඹ යන්න ඕනේ නම් කොළඹ නොගිය කෙනෙක්ගෙන් කොළඹ ගිය කෙනෙක්ගෙන් අහලා දැනගෙන දැනුමක් ලබලා කියන්නත් පුළුවන්. කොළඹට යන පාර දැනුමෙන් කියන්න පුළුවන්. නමුත් අර කොළඹ ගිහිල්ලා දැක්ක කෙනෙක් අධ්‍යක්ෂ කෙනෙක් කොළඹ ගැන කියනවා කොළඹට යන පාර ගැන කියනවා වගේ ඒක අර සාක්ෂාත් කරගත්ත ඥානයකින් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ ඥානයකින් ප්‍රතිවේද ඥානයකින් අධ්‍යක්ෂ ඥානයකින් කියන දෙයක් නෙමෙයි. ඒ අනුව හොඳටම කියන්න ඕන මේ අනුමාන ඥානයනුත් පොතත් බලලා නොයෙකුත් ආකාරයේ තේරුම් අරගෙන කාගෙන් කාගෙන් හරි අහලා දැනුමක් ලබා ගන්න පුළුවන් නිවන් මාර්ගය පිළිබඳව. ඒ දැනුමෙන් කරන ප්‍රකාශය අධ්‍යක්ීමක් බවට පත් කරගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට අර පරතෝගෝසුක ප්‍රත්‍ය ලබා දෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පරමපවිත්‍ර සීසද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන කල්‍යාණ මිත්‍ර මෙත්තේගේ එහෙම නැත්නම් කෙලෙස් හැටියට පෙන්වලා දීලා ඒ කෙලෙස් වලින් මිදී නිදහසන මාර්ගය පැහැදිලිව ප්‍රකාශ කරන්නට පුළුවන් කෙනෙක්. ඒ අනුව තමයි පරතෝගෝසුක ප්‍රත්‍ය සහ අර සම්මාදිට්ඨියට පත් වීමේ මඟ පැහැදිලි. ඉතින් ඒක නිසා පින්වතුනි මේක හොඳටම තේරුම් ගන්න ඕන බාහිරින් ලබා ගන්නට අවශ්‍ය මේ කරුණු දෙක කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සහ පරමපවිත්‍ර සීලධර්ම ශ්‍රවණය කල්‍යාණ මිත්‍රයෙකුගෙන් ලබා ගන්න ඕන, ආර්යයන් වහන්සේ කෙනෙක්ගෙන් ලබා ගන්න ඕන. අනුමාන ඥානීය පරයා ගිහිල්ලා එහෙම නැත්නම් අනුමාන ඥානීයෙන් පදුව මේ නිවන් දැක්ක නිවන් අවබෝධ කරගත්ත මේක වේදිකම්බෝ විඤ්ඤුහීති කියන තත්ත්වයට පත් වූ කෙනෙක්ගෙන් මේක අහන්න ඕනේ. විඤ්ඤුවිද බලලා ඇත්ත සම්මතය විද බලා විද්‍යා උද්ධපාදී කියන තත්ත්වයට පත් වෙන්න ඕනේ. ඒ අනුව පරතෝගෝසුක ප්‍රත්‍ය සම්මාදිට්ඨියට පත් වීමක් කරගන්නට පුළුවන්. ඊළඟට තියෙන කරුණු දෙක තමන් තමා තුලින් කරගන්න ඕන දෙයක්. දැන් ඔය මුලින් කියපු කරුණු දෙක බාහිරින් බාහිර පුද්ගලයෙකුගෙන් ආර්ය මහන්සි කෙනෙක්ගෙන් කල්‍යාණ මිත්‍රයෙකුගෙන් මගපල්ලාභී කෙනෙකුගෙන් ලබා ගන්න පුළුවන් කර්ම දෙකක් මුලින්. නමුත් මේ පසුව කියන දෙක යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාකිරීම සහ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරීම වෙන කෙනෙකුට කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා තමන් තමා විසින් කළ යුතු පිළිපැදිය යුතු මේක පිළිවෙත. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. යෝනිසෝ මනසිකාරයේ විරුද්ධ පැත්ත තමයි අයෝනිසෝ මනසිකාරය. අමනසිකාරය. දැන් ඔය රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැඩ කරන හැම කෙනෙක්ම අයෝනිසෝ මනසිකාරයෙන් වැඩ කරනවා. එයාගේ මනසිකාරණ ශක්තියක් නැහැ. එයා වැරදි දේවල් කරනවා. එයා දුෂ්චර්යයේ හැදිවේ. එයා අසංවරයි. අශික්ෂිතයි. නොහික්මුණු බුද්ධයි. අසංවර බුද්ධයි. එයා කළ යුතු දේ දන්නේ නැහැ. නොකළ යුතු දේ දන්නේ නැහැ. ඒ නිසා ඒ අය අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන බුද්ධයි. හේතු වල ධර්මයට බාගලපා බලා විනයට සසඳා බලන ආකාරය අර පරම පරිදි සිද්ධාන්තයෙන් මේ කියන්නේ කල්යාණ මිත්‍ය සම්පත්තිය ලබා දෙන ආරෝත්තුමයාගෙන් අහගන්න ඕනේ. ඒ නිසා මේ හේතු බල ධර්මයට බාගලපා බැලීම විනයට සසඳා විනය ලෝකයේ අභිජ්ජා දෝමනසන් කියපු මෙන්න මේ தත්ත්වය අර මහා රත්නාවත පට්ටාන සූත්‍රයේ මේක තමයි යෝනිසෝ මනසිකාරයෙන් කියන්නේ. හේතු බල ධර්මයට බාගලපා බැලීම පළවෙනි පියවර විනයට එහෙම නැත්නම් ණය වෙන්වීමට වී ණය කියන්නේ ණය වෙන්වීම. මේ සංසාරයේ මේ ණය ගන්න දෙනුවක් තියෙනවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන කෙනෙකුට පමණයි මේ සංසාර ණය ගන්න දෙනුවෙන් සදාටම මිටි නිදහස් වෙලා විනය ලෝකයේ අභිජ්ජා දෝමනස් සංකීර්තත්වයට අභිජ්ජාව සහ දෝමනස්සේ ඉතින් අයින් කරන්නට පුළුවන්. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක්. ඒ නිසා අපි අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කිරීම නවත්තලා යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරනකොට අපේ හිත පිරිසිදු වෙනවා. අර රාගය ද්වේෂය මොහේ ඉතින් දුර්වල වෙනවා, තුරන් වෙනවා, හිත පිරිසිදු වෙනවා. එනිසා යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කිරීම තම තමන්ට තම තමන්ගේ දැනුම සහ දැක්ම අනුව වෙන දෙයක්. මේ දැනුම සමහර විට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැක්මක් අවශ්‍යයි. නිවන් දකින්න ඕන. මගපල ලැබෙනවා කියන්නේ දැක්මක්. අත්දැක ගන්න ඕන. අත්විඳ ගන්න ඕන. ඉතින් ඒක නිසා මේ නිවන දැනුමක් විතරක් නෙමේ දැක්ම. දැක්ම කියන්නේ දෘෂ්ටිය පිරිසිදු වීම. එනිසා තමයි සම්මා දිට්ඨියට පත් වෙනවා. එනිසා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකරන බුද්ධලේකට අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන කෙනෙකුට මේ සම්මා දිට්ඨියට පත් වෙන්නට ක්‍රමයක් ලැබෙන්නේ නැහැ. එනිසා රාගේ ද්වේෂේ මෝහේ නිදාස් වෙන නම් අර යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යම වෙනවා. එනිසා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියන්නේ තමන්ගේ ක්‍රියාව, කතාව, සුතුමිල්ල හැසිරීම රටාව පචී සුචරිතය, කාය සුචරිතය, මනෝ සුචරිතය දක්වා සංවර කරගන්නට අවශ්‍යයි. එහෙම වුණාට පස්සේ ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ඒ තවත් ප්‍රමාණවත් වෙන්නේ දෛනිකව දිනදා කරන කියන හිතන සෑම දෙයක්ම යෝ මේ ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරෙන්න පුරුදු කරන්න ඕනේ. ධම්ම අනු ධම්ම ප්‍රතිපදා මේක තියෙනවා දෙකක්. ධම්ම අනු ධම්ම. එනිසා දැන් මේ ධම්මානුගම ප්‍රතිපදාවේ කියන්නේ අපි මේ කුසල කර්ම කළ යුතුයි, අකුසල කර්ම අත්හැරිය යුතුයි, පාප කර්ම අත්හැරිය යුතුයි, පුණ්‍ය කර්ම කළ යුතුයි. ඒ වගේම කරණීය ධර්ම කළ යුතුයි, අකරණීය ධර්ම නොකළ යුතුයි. ඒ වගේම සේවිතබ්බා ධර්ම ආශ්‍රය කළ යුතුයි, අසේවිතබ්බා ධර්ම බැහැර කළ යුතුයි. ඒ අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ නිසා මේ ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරෙන පුද්ගලයා කළ යුතු දේ කරණීය ධර්ම දන්නවා, නොකළ යුතු අකරණීය ධර්ම දන්නවා. ඒ අනුව ඒ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා මේ චතුරාර්ය සත්‍ය දකින්නට, අවබෝධ කරගන්නට, සාක්ෂාත් කරගන්න. ඒ නිසා පින්වතුනි මේ කියපු අංග හතර කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පත්වෝෂකර පත්‍යදාම රමාදිත්‍යපත් වෙන පරම්පරිත සීසා ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනිකාරයෙන් ක්‍රියා කිරීම සහ ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරීම පිළිවෙලින් පෙළ ගැසීම අනිවාර්ය අත්‍යවශ්‍ය අංගාතර සෝතාපත් ඵලයට පත්වෙන මේ අංගාතර අනුගමනය කරන අවස්ථාව තමයි සෝතාපත් මාර්ගය. මේ අංගාතර අනුගමනය කරලා ඒක ඵලයක් ලබා ගන්න ඵල සම්පත්තියක් ලබා ගන්න අවස්ථාව තමයි ඵලකන කිව්වේ. ඒ ඵලකනේ ඥාණය ලැබෙන. ඒ අනුව සෝතාපත් ඵලයට පත්වෙන්නට ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි මේ කල්‍යාණ මිත්‍ය සම්පත්තිය ලැබෙන්නේ පරතෝෂික ප්‍රත්‍ය ලැබෙන සම්මාදිතියට පත් වෙන්නේ පරම්පරිත සීසත් ධර්මය ආපු ධර්මින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන්නට හිතට පිරිසිදු බවක් ශක්තියක් ලැබෙන්නේ ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරෙන්නට හැකියාවක් ලැබෙන්නේ අර මුල කියපු අංග හතර අතිනුපදේශ වාසෝච භුභේතගත පුණ්‍යතා අත්ත සම්මා පණිතිච්ච අරියදාඥාන දර්ශන කියන අංගාතර සම්පූර්ණ වෙන්න ඕන. ඒ නිසා බොහෝ දුරටම මේ යුගයේ මේ කාලේ ඒ වගේ අය බොහෝ ඒ පරතෝෂකපත් ලැබලා ඒ පුබ්බේතගත පුණ්‍යතා ශක්තිය නිසා මේ පරම පවිත්‍ර සීසද්ධන් මේ ශ්‍රවණය කරලා කල්‍යාණ මිත්‍ර සම්පත්තියකුත් ලැබිලා තමන්ට කරගන්න යෝනිසෝ මනසිකාරණයෙන් ක්‍රියා කිරීම සහ ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරීම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ අනුව මේ හැම පින්නතෙකුටම මේ සෝතාපත්තියංග හතර දැනගන්න ඕන. මේ දැනුම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක දැක්මක්. තමා තුළින් දකින්න ඕන. තමන් මේ ආනුව මේ ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරෙන බව. දැන් මේ අංග හතර එකකට එකක් අනුපූපංගයි අනුපූරකයි අනුක්‍රමිකයි. දැන් ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරෙන්න බෑ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකර පරමපවිත්‍ර සීසත් ධර්මයේ ශ්‍රවණය නොකර කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් නොලබ. එනිසා මේක අනුපූරක අනුපූපංගම සෝතාපත්ත්‍යංග හතරක් බව හැම කෙනෙක්ම තේරුම් ගත යුතුව කියනවා. ඒක නිසා පින්වතුනි අපි මේ කෙටියෙන් හරි කිව්වේ ප්‍රකාශ කළේ තම තමන් තේරුම් ගන්න ඕන තම තමන් කරන කියන හිතන මේ හැම දෙයක්ම යොමු වෙන්නේ හැම දෙයකින්ම තමන් අවබෝධ කරගත යුත්තේ තමන් කොහොමද මේ සෝතාපත්ති ඵලයට පත් වෙන්නේ. සෝතාපත්ති මාර්ගයට යම් කිසි කෙනෙක් අවතීර්ණ වුණා නම් ඔය කියන අංග හතර සම්පූර්ණ කරගෙන යනවා මාර්ගය කියන්නේ. සෝතාපට්ටි මාර්ගයේ හරියට ගමන් කරන කෙනෙක් නියත වශයෙන්ම සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. ඒකත් ධර්මතාවය. එනිසා යම් කිසි කෙනෙක් මේ මඟ අනුගමනය කරනවා නම් මේ ධම්මානුගම ප්‍රතිපදාවේ ඇතිරෙනවා නම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් නැවත නැවතත් පරමපවිත්‍ර සීසද්ධර්ම මේ ශ්‍රවණය කළා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගත්තොත් ඒ පුද්ගලයා සෝතාපට්ටි මාර්ගයේ ඉන්නවා. සෝතාපට්ටි මාර්ගයේ ඉන්න පුද්ගලයේ ඒ මාර්ගයේ එකතැනක නැවතිලා ඉන්න මේ කෙලෙස් ප්‍රහාණය කරමින් යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරෙනවා. මේක මේ කන්ටිනියුම් ප්‍රොසෙස් එකක්. එහෙම නැත්නම් නොනවත්වාම කරගත යුතු කරන ක්‍රියාකාරීත්වය. ඒ නිසා ඒ පුද්ගලයා කිසි දවසක ආපහු හැරෙන්නේ නැහැ, ආපහු එන්නේ නැහැ. ඒ නිසා අවසන් වෙන්නේ සෝතාපට්ටි ඵලයට පත් වෙලා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන අපි ඵලය ගැන බලාපොරොත්තු විය යුතු නැහැ. ඵලය ලැබේ. හැබැයි අපි අර යන මාර්ගයේ කරන ප්‍රතිපදාව ධම්මානුගම ප්‍රතිපදාවේ නිරන්තරයෙන්ම නිරතුරුවම දෛනිකවම හැම අවස්ථාවකම සතර අතිපට්ඨානයේ යෙදෙන්න ඕන. සතර අතිපට්ඨානයේ යෙදෙන්නට පුරුදු වුණු පුද්ගලයා තුළ අර අංග හතරම සම්පූර්ණ වෙන බව හැම කෙනෙක්ම තේරුම් ගන්න. ඒ නිසා සතර අතිපට්ඨානේ මහා අතිපට්ඨාන සූත්‍රයේ කිව්වා ඒකායන මග්ගෝ අනික්කවේ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා. ඒ නිසා ඔය කියන සෝතාපට්ඨාන අතර සම්පූර්ණ වෙන්න නම් මේ කියපු සතර අධිපත්‍යානේ කායයි කායන පස්සනා වේදනා වේදනාන පස්සනා චිත්තේ චිත්තාන පස්සනා ධම්මේ ධම්මාන පස්සනා ප්‍රායෝගික වශයෙන් කරන්දු සිද්ධ කර ගන්න. එතන කොට තමන් දැන හෝ නොදැන හෝ ඔය මහා සතර අධිපත්‍යානේ විග්‍රහ කරපු ඔය සතර අධිපත්‍යානේ ක්‍රියාත්මක වෙනවා නම් ඒ පුද්ගලයා සත්‍ය පොල් පාක්ෂික ධර්ම සම්පූර්ණ කර ගන්නවා. ඒ අනුව මාර්ගඵල ලබනවා. සෝතාපන්න ඵලයෙන් සකදාගාමි අනාගාමි හරියත් මේ සියලුම මාර්ගවල මේ සතර අධිපත්‍යානේ පීඨා ක්‍රියා කිරීමෙන් අංග සම්පූර්ණ ගමනක් යන්නට ලැබෙන බව හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම කල්පනා කරන්න නිවැරදිව නියම ආකාරයට සතර අධිපත්‍යානේ දේවි අරගෙන ප්‍රායෝගිකව සතර අධිපත්‍යානේ ඒ පුද්ගලයා ගෝණ බ්‍රහ්මන්දිකාරයන් සම්පූර්ණ පටුකරණ නියම නිවන මාර්ගය යන මාර්ගය අංග සම්පූර්ණ කරගන්න පුද්ගලයාපත් වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් කිව්වා මේ සතර අධිපත්‍යානේ නිවැරදි ආකාරයට තේරුම් අරගෙන අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට මග බල වඩින්නේ නැහැ. ඒ පුද්ගලයා නියම නිවැරදි ආකාරයෙන්ම මේ සෝදාපත්‍යංග අතර සම්පූර්ණ කරගෙන ඒ මාර්ගාංග මාර්ගඥානේ ඵල ඥානයට පත් වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තම තමන් එක්කෝ ආරීෂ සතර අධිපත්‍යාන දැගෙන දැනගෙන ඒ සතර අධිපත්‍යානේ ක්‍රියා කරනකොට අර කෙලෙස් නැසෙනවා, ධම්මානුගම ප්‍රතිපදා වේදෙනවා. ඒ අනුවම යෝනිසෝ මනසිකාරී ක්‍රියා කළ හේතුඵල ධර්මයට පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගෙන මඟඵල ලබනවා. එහෙම නැත්නම් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගන්නවා. ඒ අනුව මඟඵල ලැබෙනවා. අවධාන වශයෙන් කොහොම වුණත් අපි මේ මාර්ගීපදයෙන් දැනගත්තත් නොදැනගත්තත් තමන්ගේ හිතේ උපදින රාගය, ද්වේෂය, මෝහය ඒ ඉපදෙනවා සමගම උපදින උපදින මොහොතේම සකල ඉවත් කරන්න, අස් කරන්න, අයින් කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ පුද්ගලයා සතර අධිපත්‍යානේ දෙන බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒ නිසා මේක මේ නිවන් අවබෝධ කරගන්නවා කියන්නේ මගඵල ලබනවා කියන්නේ අනුන්ගේ බලයෙන්, ශක්තියකින් යැදලා වැදලා බුදලා කරගන්න පුළුවන් දෙයක් නෙමේ. තමන්ගේ හිත පිරිසිදු කරගන්නට තමන්ගේ හිතේ උපදින වැරදි දේවල් අයින් කරලා තමන්ගේ හිතේ නිවැරදි පිරිසිදු තත්ත්වයක් උත්පාදනය කරගන්නට අනුත්පාදෝ කියන තත්ත්වයට පත් වෙන්නට අවශ්‍ය වන්නා වූ ධර්මානුකූල ප්‍රතිපදාවේ ඇතිවීම. ඒ නිසා මේ බණ ඇහියේ යුත්තේ, ධර්මය ඇසියේ යුත්තේ, ධර්මය ඇසියේ යුත්තේ තමන් ගාව තියෙන වැරදි ගති, කෙලෙස් ගති, කිරුළු ගති අයින් කරලා ඒ වෙනුවට නිවැරදි නිකලෙස් ගති, පිරිසිදු ගති, නිරාශම නිරාමිෂ ගති පුරුදු කරගන්න පුරුදු කරගන්න. ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ තමන්ට නිවන් නොලැබෙන්නේ තමන් ගාව තියෙන වැරදි දේවල්, වැරදි ගති, වැරදි ක්‍රියා පිළිවෙල අසම්වර බව නිසා. වෙන මොකක්වත් වැරදි කාර්යයේ අනුන්ගේ වරදක් නිසා නෙමෙයි. අනුන්ට වරද පටවන්න බෑ මේක. තමන් තේරුම් ගන්න යන්නේ තමන්ට නිවන ආවරණය වෙන්නේ, නිවන වැයෙන්නේ, අර අම්මාවරණ ලැබෙන්නේ තමන් මේ ධර්මය හරියට අහල දැනගන්න බැරි වීම නිසා. එවනම් කුඹේතගත පුණ්‍යතා ශක්තිය නැති නිසා, කල්යාණ මිත්‍ර සම්පත්තිය නොලැබුණු නිසා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මෙතන වෙන කෙනෙකුට, වෙන පිට කෙනෙකුට කාටවත් වරදක් පටවන්න බෑ. තමන්ගේම තියෙන අඩුපාඩුවක් වරදක් නිසායි මේ සෝදාපත් ඵලයට පත්වන. තමන් ගාම තියෙන තණ්හාව නිසායි, අවිද්‍යාව නිසායි මේ සංසාර ගමනේ දුක් විඳ ගමන් යන්නේ නිවන් නොලැබේ. පංචකාම නීවරණ ධර්මයන් උපදීන්නේ තමන්ගේ වරදින් නිසා, අනුන්ගේ බාහිර පුද්ගලයෙක්ගේ වරදකින් අඩුපාඩුවකින් නෙමෙයි. තමන්ගේ සාහෘදයට පාඩාවට දරුවන්ට අමරතා කරන අන්දරේ ආන්තුරන්ට වෙන කාටවත් බාහිර පුද්ගලයෙකුට පැනලා වරදක් පටවලා අනිදු දික් කරලා කාටවත් නිවන් දකින්න බෑ. ඒ නිසා තමන් ගාව හොඳට කල්පනා කරගන්න ඕන මේ කියන අඩුපාඩු තියනවාද මේ කියන වැරදි තියනවාද පුළුවන් තරම් ඉක්මනින් මේ රාගය ද්වේෂය මෝහය වැරදි දේවල් බව දැනගෙන තේරුම් අරගෙන තමන්ගේ හිතෙන් රාගය ක්‍රය කරන්න ඕන ද්වේෂය ක්‍රය කරන්න ඕන මෝහය ක්‍රය කරන්න ඕන ක්‍රය කියන්නේ කපලා දාන්න අර රාග මුල උදුරලා කපලා අයින් කරන්න ද්වේෂ මුල උදුරලා කපලා අයින් කරන්න මෝහ මුල උදුරලා කපලා අයින් කරලා මෝහය සාමුලින් නැති කරගන්න මෝහ කියන තත්ත්වයටපත් වෙනවා එනිසා මේ හැම පින්නතෙකුටම මේ තමන් දෙස බැලුවොත් තමන්ගේ මේ බබයක් කොමන උන් ශරීර කූලෝ දෙස බැලුවොත් ඕනෙකින් ගුරු පුළුවන් කම් කියනවා තමන්ගා වැරදි කියනවා නම් ඒ තමන් වැරදි තමන්ට හදාගෙන නිවැරදි දේ ගන්න හැබැයි වැරද්ද අයින් කර ධර්මයට නිවනක් වැරදි දේ අයින් කරන්නත් ඕන නිවැරදි දේ භාවිතා කරන්නත් ඕන වැරදි දේ වැරද්ද හැටියට දැනගන්නත් ඕන නිවැරදි දේ නිවැරද්ද හැටියට දැනගන්නත් ඕන ඒක තමයි චතුරාර්ය සත්‍ය ඒක තමයි සමුදය නිරෝධය ඉතින් ඒක නිසා මේ හැම කෙනෙකුටම මේ සෝදාපට්ටි අංග අතර දැනගත්ත ගමන් තමන්ට තේරුම් ගත හැකි තමන් මඟඵල ලබන්නට කටයුතු කරනවාද එහෙම නැත්නම් සංසාරය යන්නට කටයුතු කරනවා සංසාරය යන්නට කටයුතු කරන පුද්ගලයා අනාර්ය පරිවේෂණයක් කරනවා අනාර්ය පරිවේෂණයක් කියන්නේ මේ සංසාරයේ දුක නිර්මාණය කරගන්න දුක හදාගන්න පුණක් බවෝ කියන පුණ පුණා බිහි වෙන නැවත නැවත උපදින්නට ක්‍රියා කරන පුද්ගලය තමයි අර අනාර්ය පරිවේෂණයක් කරන අනාර්ය පරිවේෂණයක් කරන පුද්ගලය අරිය පරිවේෂණයක් කරන පුද්ගලයා මේ ගිය ගමන අත්තරින්නට රාගය ද්වේෂය මෝහය අත්තරින්නට පරිවේෂණයක් කරන පුද්ගලය ඒ නිසා බුදුහාමුදුරුව මේ අරිය පරිවේෂණයක් කරන්න ඕන හැම කෙනෙක් ඒ සෝදාපත් ඵලයේ අංග අතර සම්පූර්ණ වෙනවා කියන්නේ ඒ පුද්ගලයා අරිය පරිවේෂණයක් කරනවා ඒ පුද්ගලයා අනාර්ය පරිවේෂණය දැනගෙන අත්හරිනවා ඒක නිසා මේ හැම කෙනෙකුටම ආර්ය පරිවේෂණයක් කරන්න ඕන අනාර්ය පරිවේෂණ මේ ලෝකේ හදන පරිවේෂණය අත්හරිනවා ලෝකෙන් එතෙර වෙන පරිවේෂණය කරන්න ලෝකෝත්තර නිවන කියන්නේ ලෝක එකක් පරිවේෂණය මේ ලෝකේ ලෞකිකත්වය තුළ අතරමං වෙන්නට ඕන තරම් මිනිස්සු පරිවේෂණ කරනවා ඒ හොඳට ඇහැරන ආසය දිවකය මන පිනවල ආස්වාදයක් ලෝක ආස්වාදයක් ප්‍රබන්ධ අසුන් කරන හැම කෙනෙක්ම අනාර්ය පරිවේෂණයක් ඒ සඳහා කරන්න ඒ සඳහා පංචස්කන්ධය උපාදාන ඒ සඳහා ඇහැරන ආසය දිවකය මන පිනවනවා ඉතින් ඒක නිසා මේක හොඳට වේගු තේරුම් අරගෙන තම තමන් තේරුම් ගන්න ඕන තම තමන් හිතන්න ඕන තම තමන් දකින්න ඕන තමන් යන්නේ කොයි පාරද තමන් කරන්නේ අරිය පරිවේෂණයක්ද අනාර්ය පරිවේෂණයක්ද කියන එක තමාටයි තේරුම් ගන්න තීරණය කරන්න තියෙන්නේ වෙන කාටවත් ඔබ පේන්නේ නැහැ තේරෙන්නේ නැහැ ඒ නිසා තමා තමාගෙන බලලා තමා යන මාර්ගය හරිද වැරදිද කියන එක තේරුම් අරගෙන තමා තුළ කෙලෙස් උපදිනවා නම් නැවත නැවත පුණක් බව ජීවෙනවා නම් ඒ පුද්ගලයා කරන්නේ අනාර්ය පරිවේෂණයක් බව තේරුම් ගන්නවා තමන්ගේ හිතට එන කෙලෙස් සියල්ලම අනුපාද නිරෝධයෙන්ම ඉවත් කළා කියලා අපාදානන අන්නේ පුද්ගලයා ආර්ය පරිවේෂණයක් කරනවා එවනම් සෝදාපට්ඨාංග හතර සකදාගාමී අනාගාමී අරියත් අංග හතර වෙනු ඒ පුද්ගලයා තුළ සම්පූර්ණ වෙන බව හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි ඒ නිසා මේ හැම පින්නකින් කල්පනා කරගන්න ඕන තමන් කරන්නේ ආර්ය පරිවේෂණයක්ද අනාර්ය පරිවේෂණයක්ද තමන් කරන්නේ කළ යුතු දේ කර්මීය ධර්මද නොකළ යුතු අකර්මීය ධර්මද කියන එක තමන් තේරුම් ගන්නට අවශ්‍යයි ඒ අනුව තමා මේ සෝතාපට්ඨාංගාතර සම්පූර්ණ වෙන්නේ මගඵල සම්පූර්ණ වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙලා නිබ්බානගාමී කියන මාර්ගයටපත් වෙනවා ඒ නිසා බැමි තුනෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් රාග බැම්ම ද්වේෂ බැම්ම මෝහ බැම්ම තමන්ගේ සකස් කරගන්නේ ඒ තමන් සකස් කළා තමන් බැඳිනවා ඈඳිනවා සසරේ ඒ බැඳුණු ඈඳුණු බැම්ම වලින් මිදී නිදහස් වෙන්න පුළුවන් තමන්ට වෙන කාටවත් ඕකෙන් නිදහස් කරන්න බෑ මාර්ගය කියා දෙනවා විතරයි ඒ නිසා සියලුම බුදුවරුන් සියලුම බුද්ධ ශ්‍රාවකයන් අරහතුන් වහන්සේලා පරමපදලාභී මඟ කියා දෙන්නන් නිසා මේ නිවනට තල්ලු කරලා දක්කලා යවන්න පුළුවන් කමක් නැහැ බලෙන් යවන්න බෑ ඒ නිසා මඟ කියා දෙන්න පුළුවන් ඒ මඟ අනුගමනය කරන්න ඕනේ තමන් ඒ මඟ දකින්න ඕනේ තමන් ඒ මඟ දැනගන්න ඕනේ තමන් ඒ දැනුම දැනගෙන ඒ මම දැකලා මේ නිවන් මඟ මේ පිළිවෙත තමන් සම්පූර්ණ කරගන්න එකයි ධම්මාංගම ප්‍රතිපදාව. ඒ නිසා ධම්මාංගම ප්‍රතිපදාවේ ඇතිවීම මේ යෝනිසෝ මනසකාරී ක්‍රියා කිරීම පරමපංච සීසද්ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර සම්පත්තිය අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම වෙලා ඉපදුන හැම කෙනෙකුටම මඟඵල ලබන්නට අවශ්‍ය නම් අනිවාර්යෙන් දැනගෙන තේරුම් කරගෙන තම තමන්ම ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු අංගාතරක් බව මේ හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. ලැබිනුතුම් දැන් මේ ඇවිල්ලා ඉල්ලලා මේ ලියලවල තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. එහෙමනම් ඒ ප්‍රශ්න ටික අපි දැන් පුළුවන් තරමක් තව පැය එකකට වැඩි තියෙනවා. ඒ පැය කාලෙක පමණ කාලය තුළ බලාපොරොත්තු වෙනවා මේ අහන තියෙන ප්‍රශ්න වලට පුළුවන් තරම් කෙටියෙන් සහ හැකි තාක් දුරට මේ පිළිසිදුව ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න.
ගෞරවනීය සම්මාස අප විසින් අතීතයේ කරවලාද පින් සිදු මිලි නැවත සිහිපත් කිරීම කෙලෙස් වැඩීමක්ද මෙය කුසල මූල සම්පාදය යනු මෙයමද?
නැ අපි පිනක් කරන්න ඕන පිනක් සිහිපත් කරන්න ඕන ඒ පිනෙන් පුණ්‍යාවි සංකාරයක් බවටපත් කර ගැනීමට නෙමෙයි ඒක කුසලයක් බවට පත් කර ගැනීමට. අපි පින්කමක් කරන්නේ තව තවත් අපිටම මේ පංචස්කන්ධය උපාදානය කරගන්න නම් දෙව් මිනිස් සැප උපාදානය කරගන්න නම් රජ සැප සිදු සැප ලබලා මේ සංසාරයේ තවත් කාම ලෝකවල දුගති ලෝකවල අතරමං වෙන ආකාරයට යම් ප්‍රාර්ථනාවක් කරලා පිරුම් පුරලා යාඥා කරන්න නම් එතන වෙන්නේ අකුසලයක්. ඒ නිසා දැන් පින්කමක් සිහිපත් කිරීම කිසිසේත්ම වරදක් නැහැ. හැබැයි පින්කමක් සිහිපත් කළා ඒ පිනෙන් ණය ගෙවන්නේ. ඒ පිනෙන් ඒ පින්කමෙන් මේ රාගය ද්වේෂය මෝහය ජාගෝ පටිනිසගෝ මුක්ති අනාලෝකින් ගැටේ පත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ මේ සංසාරෙට අතීතයේ සම්බන්ධකම් තියෙන බැඳීම් තියෙන තමන්ට උදව් කළ උපකාර කළ මම පෙන්වූ පීඨ වූ බොහෝ ඥාති මිත්‍රාදීන් මව්දුමව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් සමපුරුෂයෝ භාර්යාව දරුණු ගුරුවරු සීයලා ආච්චිලා නොයෙකුත් අය ඉන්න පුළුවන්. ඒ අයට අපි පින්කමක් කරගත්තාම ඒ පින සිහිපත් කළ ඒ පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා අර නයින් විදී නිදහස් වෙන ඥාතිකානන්ට සංගම් සම්බන්ධය ගහලා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ පින්කමක් කළ යුත්තේ කුසලයක් බවට පත් කරගන්නටයි. පින්කමක් කරලා කුසලයක් බවට පත් කරගත්තොත් නිවන් මඟට ඔයස් වෙන්න පුළුවන්. හැබැයි පින්කමක් කරලා ඒ පින්කමෙන් තමන්ටම මතුමතු දෙව් මිනිස් සැප ලබන්නට එහෙම නැත්නම් මතු බුදුවන බුදුන් දැක බුදුන් නිවන් දකින්නට එහෙම නැත්නම් අර විසාකා නන්දා මල්ලිකා සුනන්දා සුමනාමින් භෝග සම්පත් රූප සම්පත් අර සම්පත් මේ සම්පත් ලබන්න ප්‍රාර්ථනා කරන්නට කටයුතු කළොත් මොකද වෙන්නේ? සංසාරික වෙනවා. ඒ නිසා අපි පින්කමක් කිරීම අත්‍යවශ්‍යයි. පින්කම් නොකරම බෑ. නන්දා සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නන්දාමිනි පින්කම් කළ යුතුයි. හැබැයි එතන අවධානය යොමු. පින්කමක් කරලා ඒක කුසලයක් බවට පරිවර්තනය කරගන්න නම් මේ ධර්මඥානය ධර්ම අවබෝධය මේ ධම්මානුගම ප්‍රතිපදාව යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. ඒක ලැබෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සහ අර පරමපවිත්‍ර සීලාධර්ම ශ්‍රවණය. එනිසා මේ පින්කම් කිරීම නෙමේ වරද. පින්කමෙන් අර පින්කම තමන්ටම ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට ආපහු තමන්ටම ඒ පින පවරා ගන්න පින් අනුමෝදන් වෙන ඒ පින කාටවත් නොදී තමන්ම ඒ පිනෙන් යම් ආකාරයක මතු දෙව් සැප රාජ සැප සිටි සැප අර භෝග සම්පත් සිටි සම්පත් ධන සම්පත් ලබන තමන්ම යමක් ඉල්ලා යාඥා කර ප්‍රාර්ථනා කර ලබා ගන්නවා නම් ඒක පිනක් පමණයි කුසලයක් වෙන්නේ නැහැ නිවනට උපකාර නොවන ආකාරයේ පිනක් එනවා පිනයි කුසලයයි දෙක පින කියන එක ඉතේ රාගයන් පුණාති පුණ්‍ය නමුත් කුසලයේ කියන්නේ රාගයේ ද්වේෂයේ මොහේ හිතෙන් අයින් කරනවා එහෙම නැත්නම් තමන්ගේ මේ සංසාර සම්බන්ධය අර සාමුලින්ම මේ පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා එතනේ සම්බන්ධේ ගහ සම්බන්ධේ සම්පූර්ණයෙන්ම සම්බන්ධේ මිදී නිදහස ඒ දෙකම කුසලයේ කොටස් දෙකක් තියෙනවා එකක් තමන්ගේ හිතේ තියෙන රාගය ද්වේෂය මොහය ඉවත් කිරීමත් කුසල ස්වභාවම් කළ තමන් මේ සංසාරයට බැඳෙන සම්බන්ධතාවන්ගේ මිදී නිදහස වීමත් කුසල ස්වභාවම් කළ එතැන් පින්කමක් කරලා ඥාතීන්ට පින් දීලා පින්කමලේ සංසාර සම්බන්ධතාවෙන් මිදී නිදහස වීමත් ඒ පින්කමක් කරලා රාගය ද්වේෂය මොහය හිතෙන් ඉවත් කළා විතරාගේ විත දෙදී විත මොහය ගත්තේ දීමත් කුසල
නිවහන්ස වෙනත් ආගම් දෘෂ්ටීන් ඇති අය මරණයෙන් පසුව දෙව්ලොව හෝ අපාය හෝ මනුෂ්‍ය ලොවට පාල වෙනවාද වෙනත් ආගම් දෘෂ්ටීන් ඇති අය මරණයෙන් පසුව දෙව්ලොව හෝ අපාය හෝ මනුෂ්‍ය ලොවට පාල වෙනවාද
මේ ආගම් කියවහම කොයි ආගමේ බුද්ධ ආගමේ කතෝලික ආගමේ ඉන්දිය ආගමේ කාඩක් මනසක්තිය ඒ පුද්ගලයා මනස පාවිච්චි කළ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවන ඒ පුද්ගලයා පින්කමක් කරලා කුසලයක් එවන මේක අපි සම්මත කරගත්ත දෙයක් ආගම නමුත් ධර්මයේ පරමාර්ථය එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන ආගම එකක් ධර්මයේ එකක් දැන් අපි සාමාන්‍ය සම්මතයෙන් හිතේ තියාගෙන ඉන්න දේ නෙමේ මෙතන තියෙන්නේ මේක දෙකක් මේක සම්පූර්ණයෙන්ම දෙකක්. ඒ නිසා දැන් මොන ආගමේ හිටියත් දිව්‍ය ලෝකයන්ද පුළුවන් අපායට යන්න පුළුවන්. හැබැයි ධර්මයේ ධම්මාන ධම්ම කටිපදාවේ ඉන්නවනම් දිව්‍ය ලෝකයන්ෙත් නැහැ අපායන්ෙත් නැහැ නිවිලා නිබ්බානගාමී වෙලා දුකෙන් සදාටම මිදින් ඉඳා. ඒක නිසා දැන් ආගම් තියෙන එක දිව්‍ය ලෝකයන් එක අපාය මිදින්. ඒක හොඳයි. අපාය මිදින එකත් හොඳයි දිව්‍ය ලෝකයන් එකත් හොඳයි. සාමාන්‍ය පුතග්ජන බුද්ධලේ හැබැයි ආර්ය තත්වයට පත් වූ මේ ලංකාරුතුකෙන් සදාටම ඉදී නිදහස් වෙන්නට අවශ්‍ය වෙනකුට ඔය දෙකම වැඩක් නැහැ ධම්මාන ධම්මපට ප්‍රදාවේ ඇසිරින්න
ගෞරවනීය ස්වාමීන් වහන්ස සම්බුද්ධ දේශනාව හේතුඵල ධර්ම පෙන්නු කරයි ජීවත් වන සෑම සත්වයෙක්ම දෙවියෙක් ප්‍රඥෙක් හෝ වෙන යම් කෙනෙකු මැවීමෙන් ඇතිවීමෙත් නොවේ නම් එම සත්‍යයා මේ සංසාර ගමනට ඇතුළුවනේ කෙලෙසද යන්න කරුණා කර පහදා දෙයි.
ප්‍රශ්නේ ආයි කියවන්න වෙන පොඩ්ඩක් තේරුම් ගන්න මදි වෙනවා.
සම්පූර්ණ දේශනාව හේතුඵල ධර්මයන් පෙන්නු කරයි. ජීවත්වන සෑම සත්වයෙක්ම දෙවියෙක් බ්‍රහ්මෙක් හෝ වෙන යම් කෙනෙකු මැවීමෙන් ඇතිවීමෙත් නොවේ නම් එම සත්‍යයා මේ සංසාර ගමනට ඇතුළුුනේ කෙලෙස්ද?
ඒ සත්‍යයා සංසාර ගමනට ඇතුළුුනේ ඒ සත්‍යයා විසින් කළ හේතු ක්‍රියාකල සිතුවිලි ක්‍රියා කතා වචී සංකාර කාය සංකාර මනෝ සංකාර නිසායි. ඒ කියන්නේ හැම දෙයකටම හැම ඵලයකටම හේතුවක් තියෙනවා. හේතුව කරන්නේ කවුද? ඒ පුද්ගලයා තමයි. තමන් කරගත්ත හොඳ හෝ නරක හෝ දේ තමන්ට පස්සෙන් සෙවණල්. ඒක නිකුත් සෙවණල්ගේ පසුපසින්. අර කරත්තේ බැඳලා තියෙන ගුණාපස්සේ කරත්තේ ඉන්නා වගේ අර ආපහු තමන් පසුපස එනවා. ඒ නිසා මේ පටිච්චසමුප්පාද ධර්මයේ කියන එක කාටවත් තේරුම් ගන්න බැරි එකක් නෙමෙයි. තමන් මේ අවස්ථාවේ මේ මොහොතේ මේ වර්තමාන මොහොතේ කරන කියන හිතන දේ හොඳ නම් ඒ හොඳ දේ තමන්ට මේ මොහොතට පස්සේ නිවන් දකින්න ලාභවත් ලැබෙනවා. එනිසා ඒක හේතු ඵල ධර්මියාව. තමන් කරන දේ නරක නම් මේ කරපු මොහොතේ පටන් නැවත අපාගත වෙන්නට අයහපත් ඵල විපාකෙන්නට අපල උපද්‍රව ලැබෙන්නට අපාය යන්නට දුක් විඳින්නට සියලු දේවල් වලට හේතු වෙන්නේ තමන් කරගත්ත කතා ක්‍රියා සිතුවි. ඒක නිසා දැන් මේ හේතු බල ධර්මය ඕනෙක කෙනෙකුට බොහොම පහසුවෙන් තේරු ගන්න පුළුවන්. දැන් මේක පොඩි ළමයෙකුට ඇත්ත වශයෙන්ම මේ පටිච්චසමුප්පාද ධර්මය කියා දෙන්න ඕන හොරියින් දෙකේ තුනේ ඉඳන්. තමන් කරන දේ තමන්ට හොඳ නම් හොඳ දේ ප්‍රතිඵල ලැබෙනවා, නරක නම් නරක දේ ප්‍රතිඵල ලැබෙනවා. දැන් අද එහෙම නෙමෙයිනේ. ඔක්කොම ධර්මන්ත උගන්වන්නේ වෙන වෙන වැරදි දේවල්. ඒක නිසා මේක අපි මුල ඉඳන්ම මේ අවුරුදු 50 60 ගිහිල්ලා මේක කියලා අහලා හරියන්නේ නැහැ. මේක මුල ඉඳන්ම මේ පටිච්චසමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයේ මේ බුද්ධ දේශනාව හැම කෙනෙකුටම කියලා දෙන්න ඕන. ඔයගොල්ලෝ හොඳට වැඩ කළොත් ඔය දරුවෝ හොඳ ප්‍රතිඵල තියෙන. නරකට වැඩ කළොත් නරක ප්‍රතිඵල තියෙන. දැන් රාගයෙන් වැඩ කළොත් තරගයට තරහට මේ අමුතුමිනියම පළවෙනි වෙන්න බෑනේ මං තියෙද. ඒක දරුවන්ට කියා දෙන්න ඕන. තමන් විභාග වාසනේ එක වෙනම වැඩ. හොඳ දැන් අපිට මේ සල්ලි හම්බ කරන්න දොස්තර කෙනෙක් කරන්න ඉංජිනේරුවෙක් කරන්න නෙමෙයි දරුවට උගන්වන්න ඕන. හොඳ මනුස්ස ගුණ ධර්ම දරුවා තුල බිහි කරන්න. එතකොට ඒ හොඳ මනුස්ස ගුණ ධර්ම බිහි දරුවා තුල උත්පාදනය කරන්න, පුරුදු කරන්න, පුහුණු කරන්න කටයුතු කළොත් ඒ දරුවා ළඟ දෙයින් තෘප්තිමත් වෙනවා. අල්පේච්ඡතාවයේ ඒ දරුවා තුල ඇති වෙනවා. ඒ දරුවා වැරදි කරන්නේ නැහැ. ඒ දරුවා සීලේ පිහිටා, සමාධියේ පිහිටා කටයුතු කරනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ හේතුඵල ධර්මයේ බුද්ධ දේශනාව කියන්නේ ඕනෑම කෙනෙකුට අනුගමනය කළ හැකි, කවුරුත් අනුගමනය කළ යුතු, මොන ආගමේ වුණත් මේ බුද්ධ ධර්මය මිනිහෙකුට අනුගමනය කරන්න පුළුවන්. ඒ නිසා ඕනෑම ආගමක ඕනෑම කෙනෙකුට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ගැළපෙනවා. ඒ බුද්ධ ධර්මයේ අනුගමනය කරන මොන ආගමිකයට වුණත් යහපතක්, සුඛක්, ශාන්තියක්, සහනයක්, නිවනක් ලැබෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ බුද්ධත්වයටපත් වෙලා අවුරුදු 45ක් යනකම් මේ ලෝකේ මේ ජම්බුද්වීපේ මේ එළඹීමේ කොහෙවත් බෞද්ධයෝ කියලා කෙනෙක් හිටියේ නැහැ. ඔක්කොම හිටියේ වෙන වෙන ආගම්වල. උපනිෂද්, ජෛන, වේද, ශිව වගේ හුඟක් වෙන ආගම් තිබුණා. අර බ්‍රහ්මජාන සූත්‍රයේ කියලා තියෙන්නේ 64ක් ආගම්. එකෙක බෞද්ධ. බුදුහාමුදුරුවෝ හිටියේ කාලේ කම් බෞද්ධකත් හිටියේ. බුදුහාමුදුරුවෝ වෙන වෙන ආගම් කාර්යයන්ට කිව්වේ. ඉතින් ඒක නිසා ඒ සියලුම දෙනාගේ කොටසක් මිනිසු මේ බුද්ධ ධර්මයේ මේ හේතුඵල ධර්මයේ පිළිඅරගෙන නිවන් මාර්ගයට අවතීර්ණ වුණා. නිවන් දැක්ක සසර දුකින් මිදී ඉඳාසුනා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධ ධර්මයේ කියන්නේ සියලුම දේවල් වලට වඩා, සියලුම ආගම් වලට වඩා, සියලුම විද්‍යාවන්ට වඩා, සියලුම දර්ශනයන්ට වඩා වැදගත් උතුම් දෙයක්. නිවන් දකින්නට පුළුවන් එකම දේ සසර දුකින් මිදී සදාටම වෙන් වෙන්නට නිදහසෙන්න පුළුවන් එකම දේ බුද්ධ ධර්මයේ පරිත්‍යාග ධර්මයේ හේතුඵල ධර්මයේ. හේතුඵල ධර්මයෙන් තොර බුද්ධ දේශනාවක් හෝ නිවනක් හෝ නැහැ. බුද්ධ දේශනාවෙන් තොර පරිත්‍යාග ධර්මයේ හේතුඵල ධර්මයකුත් ලෝකේ නැහැ. ඒ හේතු කරන නිසා තමන් ඇති වුණා. හේතු කරන නිසා තමන් පවතිනවා. හේතු කරන නිසා තමන් පවතිනවා. හේතුවක් තියෙන නිසා ඵලයක් තියෙනවා. මේ දැන් තමන් කියන්නේ කවුද ඵලය? ඒකට හේතුව මොකද්ද? තමන් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් උපාදානය කරගත්ත පංචස්කන්ධය. ඒක නිසා හේතුඵල ධර්මයට බාගලපා බැලුවොත් තමා කියලා කෙනෙක් නැහැ. මේ තියෙන ඵලය. මේක දුක් විඳින්නේ කවුද? අර ඵල විඳිනවා. ඒක චප විඳින්නේ කවුද? ඒත් ඵල විඳිනවා. නෑ කෙනෙක් නැත්තේ නෑ. මේක ඒකනේ කියන්නේ ආත්මවාදී කියන්නේ ඔන්න ඔය මහත්ය කියන. මේ බුද්ධ දේශනාව ආත්මවාදීකුත් නෙමෙයි අනාත්මවාදීකුත් නෙමෙයි. මේක හේතුඵල ධර්ම. හේතු කරන්නේක් ඉන්නව ඵල උරුම වෙන්නේ භුක්ති විඳින්නෙක් ඉන්නවා. ඒක තේරුම් ගන්න හරි. ඔය ආත්ම අනාත්ම කතාව අත්හැරලා හේතුඵල ධර්මයේ තේරුම් ගන්න හරි.
ස්වාමීන් වහන්සේ රාගය කියන්නේ තෘෂ්ණාවද?
තෘෂ්ණාව කියන වචනය නම් සම්පූර්ණයෙන්ම වැරදි වචනයක්. තණ්හා. තණ්හා කියන්නේ තැනක හා වෙනවා. එයින් රූපයක් දැකලා ඒක ප්‍රිය නම් එතන හා වෙනවා, අප්‍රිය නම් එතනත් හා වෙනවා. එහෙම නැත්නම් ඒ රූපය මැන්නොත් එතනත් හා වෙනවා. ඒ නිසා තණ්හා කියන්නේ තැනක හා වෙනවා. මේ තෘෂ්ණා කියන්නේ සංස්කෘත භාෂාවේ ඉන්දිය ඡන්දස් භාෂාවේ වැරදි වචනයක්. ඒ වචනයක් තියෙනවා සංස්කෘත භාෂාවේ. ඒ භාෂාවට ඒක හරිනම් මේ බුද්ධ දේශනාවට තෘෂ්ණාව තණ්හා මේ තෘෂ්ණා කියන වචනයක් නෑ, තණ්හා කියන. තනක හා වෙනවා. ඒකයි. ඇහෙන් හා වෙනවා රූපේට, කනෙන් හා වෙනවා ශබ්ද රූපේට, නාසයෙන් හා වෙනවා ගඳ සුවඳ රූපේට, දිවෙන් හා වෙනවා රසට, කයෙන් හා වෙනවා පොට්ටබ්බ පහසට, මනසෙන් හා වෙනවා ධම්ම රූපේට. එන්නා මේ රූපායකට හා වීමයි තණ්හාව. මෙන්නත්
ස්වාමීන් වහන්ස සංදේශනාව කෙටියෙන් දේශනා කළ හැකිද?
කෙටියෙන් නම් දේශනා කරන්න බෑ. අර මේ ඔක්කොම ගේන දේශනා කළේ සංදේශන. මේ අද උදේ ඉඳන් මේ වෙනකම් දේශනා කරපු හැම තැනකම දේශනා කළේ මොකද්ද? සංදේශන. සංදි විසංදි කිරීමත්, සංකාර විසංකාර කිරීමත්, අර තව නොයෙකුත් ආකාරයෙන් මේ සංකාරයට බැඳෙන සමුදය උපදීනමත්, ඒ වගේම සමුදය නිරෝධය. ඕකයි කිව්වේ.
ගරු ස්වාමීන් වහන්ස, ජීවත් වීමේ යථා ස්වභාවය වූ නිස්සාරත්වය අවබෝධ වීමෙන් ජීවිතය ගැන කලකිරීමක් ඇති විය හැකිද?
කලකිරීමක් නෙමේ, ඇති වෙන්නේ ඇත්ත වශයෙන් නිබ්බිදා කියන தත්ත්වය, නොබැඳෙන தත්ත්වය. දැන් අපිට සාරණං එකට බැඳිනවා, අසාරණ නිස්සාරණ අනාද වෙනවා. මේකෙන් අපිට වැඩක් නැන්න, අසාරක් තියෙන අනත්ත අනාත වෙනවනේ. එහෙමනම් අපි බැඳෙන්නේ නැහැ. මේ මේ වචන සම්පූර්ණයෙන්ම තේරුම් ගත යුතුයි. මාගදී වචනයි මේ සංස්කෘත වචනයි පටලවා ගත්තොත් වැඩේ වරදී.
ස්වාමීන් වහන්ස, නාම බොත්තන් නචීරති වූ මනෝමය කාය නිත්‍යද, එය ආත්ම සංකල්පයේ වෙනස් වන්නේ කෙසේද? නාම බොත්තන් නචීරති වූ මනෝමය කාය නිත්‍යද, එය ආත්ම සංකල්පයෙන් වෙනස් වන්නේ කෙසේද?
දැන් මෙහෙමයි, මෙතන ආත්ම සංකල්පයකුත් නැහැ, අනාත්ම සංකල්පයකුත් නැහැ. මෙතන තියෙන්නේ මේ අපි ගොත ගොතා යන. මොකද්ද මේ ගොතන්නේ? බැමි තුනක්, ඈඳුතු තුනක්, පටි තුනක්. මොනවාද පටි තුන? රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම, ගොත ගොතා ගොත ගොතා කියන. දැන් අපි රාගයෙන් අදීතු කරනකොට ඒක ගොතන. ඒකනේ නදීරති කියන්නේ. දැන් මේක බුදුහාමුදුරුව අර තාලවත් උපමා සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කරනවා. මධ්‍යම නිකායේ කියන තාලවත්. දැන් හරියට තල් ගහක් කඳින් කැපුවා. දැන් තල් ගහේ කඳ තියෙනවා. හැබැයි ආයෙත් අර ගොතනවා. ආයි හැදෙනවා. සකස් කරනවා. දැන් නෑ. හැබැයි තල් ගහේ කඳ තියෙනවා. ඒ නිසා ඒ වගේ අපිත් මේ රාගය, ද්වේෂය, මෝහය කියන මේ බැමි තුන අපි ගොතන් නැතුව කපල දැම්මොත් ඒක එතෙන්දි මේ පැවැත්ම, මේ ලබත් කිරීම අර අලුතෙන් ගොතන එක සාමුලින්ම නවත්තලා නිවන් අවබෝධ කරගන්නට ලැබෙනවා. හැබැයි අර රූපං ජිරතු, දැන් තල් ගහ කවදාහරි මැරිලා නැතිලා විනාශ වෙලා යනවා. ඒ වගේ අපිත් මේ හදාගත්ත කූඩුව ආපෝ තේජෝ වායෝ පඨවි අතරින් හදාගත්ත කූඩුව. මේක නෙමේ තියෙන්නේ මේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ නාම කය. එහෙම නැත්නම් මේ මනෝ, මේ මනෝමය කය, මේ රාගය, ద్వේෂය, මෝහය කියන මේ කෙලෙස් ගති තුන අපි දිගින් දිගටම දිගින් දිගටම අතරක් නැතුවම එක අකණ්ඩව අජින්නව මේ මේ බැම්ම, මේ 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 රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම ගොත ගොතා ගොත ගොතා මෙතෙන් දෙනකම් අද වෙනකම් ඇවිල්ලා තියෙනවා. මේක කපල දැම්ම එතන ඉවරයි.
ඒක තාපශය දලවනස සප්පේ ධම්මා අනත්තාදී නම් මනෝමය කාය කර්ම බීජ පොදියක් රැගෙන උපතෙන් උපතට යන්නේ කෙසේද?
දැන් ඒක උපතින් උපතට යන්නේ උපාදානය කරගන්න නිසා. උපාදානය අනත්තා වෙන්න, අනාත වෙන්න එකම හේතුව තමයි උපාදාන. එනිසා සබ්බේ ධම්මා අනත්තා කියන මේකයි. දැන් මේක සබ්බේ ධම්මා අනත්තා කියන මේ කියලා තියෙන සබ්බේ ධම්මා අනත්තා යදා පඤ්ඤාය පස්සති අතනි පිංගති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. එනිසා මේ සබ්බේ ධම්මා අනත්තා බව යද නිච්ඡං තං දුක්ඛං තං සුඛං අද යද නත්තා මෙන්න මේකයි අනාදි වෙන ක්‍රමය යන් යද නිච්ඡං තං දුක්ඛං යමක් නිච්ච වෙනවා නම් ඒ නිච්ච නොපවතින නිසා දුකට හේතු වෙනවා යමක් දුක නම් ඒක අනාතු වීමට හේතුවයි ඒක තමයි අනත්තා කියන්නේ එනිසා සබ්බේ ධම්මා අනත්තා කියලා අපිට කැමති දේ කිසිසේ මනාපදී අපේ අවශ්‍යතාවයන් පරිදි කැමැත්ත අනුව විසි පරිදි නවත්තන්න පවත්වන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ කොහෙවත් ඇත්තේ නැහැ පවතින්නේ නැහැ ඒකයි මේකේ මේ ධර්මතාවය අනත්තා කියන්නේ
සියලු ධර්මය ඇති වෙමින් නැති වෙමින් යන්නේ නම් මනෝමය කාය ලෝණාශ්‍ර පවතින්නේ කෙසේද
ඒකත් ඇති වෙමින් නැවතින් ඇති වෙමින් පවන දැන් සමහරට රජ කෙනෙක් වෙනවා ඊට පස්සේ හිඟන්නේක් වෙනවා ඊට පස්සේ අපාය යනවා නිරසතෙක් වෙනවා භූතෙක් වෙනවා ඒවත් ඇති වෙනවා නැති වෙනවා තමයි ඒ කැමති දේ පවත්තන හැමදාම දෙවියෙක් හෝ හැමදාම බ්‍රාහ්මීෙක් හෝ හැමදාම රජෙක් කැටිටි ඉන්න බෑ අද රජු මුන්නේ හෙට සමාජිත අපාය අර්ජ වුණා නම් ඒ පුද්ගලයා නියත වශයෙන්ම ඊගාවට අපායමයි යන්නේ ඒක තේරුම් ගන්න
චන්න කර්මයේදී මනෝමය කාය රූප කායෙන් වෙන් වී උඩට වී චන්න කර්මය කරන සිදුවන ආකාරය දකින්නේ කෙසේද
ඒ මනෝමය කාය తాවකාලිකව වෙන් කළා ගන්න පුළුවන් එතකොට මනෝමය කාය ටිකක් පිළිසිදු නම් දියුණු නම් ඒ වගේ පුද්ගලයෙකුට අර මනෝමය කායෙන් වෙන් වුණාම කාර්යකයට කරන අර ඔපරේෂන් එක බලාගෙන ඉන්න පුළුවන් හැබැයි හැම කෙනෙකුටම ඕක පුළුවන් කමක් නැහැ මනෝමය කය පිළුතුණා රාගය ద్వේෂය මෝහය කියනවා නම් අඳුර තියෙනවා නම් ඒ අඳුර නිසා දකින්න බලන්න පුළුවන් කමක් නැහැ දැක ගන්න බෑ හැබැයි පිළිසිදුනා අර අලෝක කියන தත්වෙට තියෙනවා නම් රාගය අඩු නම් ద్వේෂය අඩු නම් මෝහය අඩු නම් ඒ පුද්ගලයාට පුළුවන් කමක් තියෙනවා පිළිසිදුනාට තියෙන නිසා අර මේ මනෝමය කයෙන් තමන්ගේම කාර්යය කාර්යයට කරන අර ඔපරේෂන් එක බලාගෙන ඉන්නවා තමයි
ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨිය සම්මා ආජීවය සම්මා සංකප්ප විස්තර කළ හැකිද?
එකකින් විස්තර කරන්න පුළුවන් ඕ විස්තර කරන්න පුළුවන් ඕන එකක් විස්තර කරන්න පුළුවන් හැබැයි සම්මා විස්තර කර ගන්න ඕනේ සම්මා කියන්නේ තේරුම් ගත්තොත් ඒ ඇති සම්මා කියන්නේ මොකද? රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදි නිදහස් වෙන දැක්ම දෘෂ්ටි කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදි නිදහස් වෙන යුතුයි නිදහස් වෙයි කියන දැක්ම සම්මා සංකප්ප කියන්නේ සංකප්ප කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අතීත කාල පරාජයන් තුල එකව කරගත්ත රාග දේහ මොහ තමන්ගේ හිතේ චිත්ත සංකාණි ගොඩ ගැහිලා තියෙනවා. ඒක මුටි නිදාසියයි කියන එක තමයි සම්මා සංකප්ප. ඉතින් මේ වගේ මේ අටම සම්මා තේරුම් ගත්තට පස්සේ විග්‍රහ කරන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධම්සත් ප්‍රවණ සූත්‍ර දේශනාවේ සඳහන් වන සුදස්සීනං දේවානං සද්දං සුත්වා සුදස්සා දේවා සද්ද මනුසා වේසෝ යන්නේ අර්ථය පැහැදිලි කර දෙන්න.
දුහාමුදුරුවෝ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළාට පස්සේ මේ සියලුම ඒ යම් යම් දේව කායන්ගෙන් එනම් බ්‍රහ්ම රූපයේ ධම්ම කායන්ට ආරාධනා කළා මේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස තුනන්තු සබ්බ මොක්කලං කියන එක තමයි මේ කරේ ඊට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා පස්සේ තමයි මේ බුද්ධ ශ්‍රාවකෝ මේ කතාව කියන්නේ බුදුහාමුදුරුවෝ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළා නම් මේ දහම්බරේ හඬ නගලා මේ සියලුම ආයට මේ ධර්මයේ ලෝයට මතු බව මේ ධර්මයේ ලෝයට මතු කර දුන් බව ප්‍රකාශ කළා ඒ අනුව තමයි අර දේව මනුස්ස කියන කොටත් දෙකට පුළුවන්කම් තියෙනවා මනුස්ස පාවිච්චි කරලා මේ ධර්මය ආරය වුණුතුව මනුස්සකාරයෙන් කටයුතු කරලා නිවන් අවබෝධ කරගෙන මඟපල් ලබන්න. ඒ නිසා ඕනෑම දෙවියෙකුට සම්මාදිට්ඨියට පත් වූ ඕනෑම දෙවියෙකුට තමන්ගේ මනස මනුස්සාවේසුන් කියන தත්ත්වයට පත් කරගන්න පුළුවන්. මනුස්සාවේසුන් කරන්නේ කන සහ මන වෙන මොකක්ද නෙමෙයි. එතකොට අර බුදුහාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවකයෙක්ව දේශනා කරන ධර්මය අහන්න කන මනුෂ්‍ය කනක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් ඒක තේරුම් ගන්න යෝනිසෝ මනස්කාරයෙන් ධර්මානුගම ප්‍රතිපදාව යසිරෙන්න මඟඵල ලබන්නට මනස අර පරිවර්තනය කරගන්න පුළුවන් මිනිහ දෙවියන්ගේ අර දිව්‍ය ඥානය මිනිස් නරකදී ඒ අනුව ඒ හැකියාව තියෙනවා දෙවියන්ට ඒ නිසා තමයි දෙව දේව අනුසාරන් බුද්ධ භගවතු කියන්නේ මිනිසුන්ට දෙවියන්ට දෙගොල්ලන්ටම මේ මනුෂ්‍යා වේදයක් ඇතුව මේ බණ අහල මඟපල ලබන්නට පුළුවන් මේ සෝතාවදානේ පඤ්ඤා උත්තමේ ඥානෙ ලබා ගන්නට පුළුවන් කියන එක තමයි උතුම්
සරසාරෝහන්සේ පරිචිත්තේන තොර අපෝකරණාමි අනාගාමි අරහත් ඵලයට පත් විය හැකිද පරිචිත්තේන තොර අපෝකරණාමි අනාගාමි අරහත් ඵලයට පත් විය හැකිද
ඒක ප්‍රශ්නයක් නෑ සම්පූර්ණ වැරදි ප්‍රශ්නයක් මොකද පරිචිත්තේ කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒක ප්‍රශ්නයක් නෑ
නොයසේ නම් උපදේශයන්ට මායාකාර වූ විඥාණයට ගොදුරු නොවීමට උපවහන්සේගෙන් මේ නිර්ම සද්ධර්මය ශ්‍රවණය කරන්නේ ඒ අනුව ධම්මානුකූල ප්‍රතිපදාවේ ගමන් කරන අප සියලු දෙනාටවත් ඵලචිත්තය කර සම්පත්තිය
ඵලචිත්තය කියලා එකක් නැහැ ඵලචිත්තය කියලා එකක් නැහැ ඵල සම්පත්තිය කියලා තියෙනවා එහෙම නැත්නම් දැන් සෝතාපන්න ඵලයටපත් වුණාම අන්නේ පුද්ගලයාව තියෙන සෝතාපන්න ඵලචිත්තය සෝතාපන්න ඵලය කියන එක එකක් ඵල චිත්තය කියන එක එහෙම එකක් නෑ දැන් මෙතන දැන් මාර්ගයේ ඉන්නකොට තියෙන මාර්ග චිත්තය ඵලයටපත් උනාම තියෙනවා ඒ ඵල චිත්තය ඉතින් ඒක නිසා මේ ඵල චිත්තය කියන්නේ යම් අපි තත්වයකට පැමිණුණාට පස්සේ තියෙන දෙයක් තත්වය හේතු ඵල කියන එකම තමයි ප්‍රතිඵලය තමයි ඵල ඒ ප්‍රතිඵලය ගැන හිතීම තමයි ඵල චිත්තය. නමුත් ඵල චිත්තය කියලා පොදු එකක් නෙවෙයි ඒක සෝතාපන්න ඵල චිත්තය. ඒක සකදාගාමි ඵල චිත්තය, ඒක අනාගාමි ඵල චිත්තය, ඒක රහත් ඵල චිත්තය.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් මියගිය විට අතර මහා ධාතුන් ඉවත් වන අතර නාම ධර්ම සමග විඥානයද පහවයන බව අසායත. විඥාන ශක්තිය ඒ මොහොතේම විශ්වයට එක් වේ. නවත එම මොහොතේම එම ශක්තිය නවත උපත ලබයිද එතකොට විශ්වයේ එම ශක්තිය දෙපළ සැරසරයි
නෑ විඥාන ශක්තියක් නැතුණාම විශ්වයට එකතු වෙන්නේ නෑ මේක හොඳට තේරුම් ගන්න ඕනේ විඥාන ශක්තිය කියන්නේ මොකද්ද ඔය ප්‍රශ්නේ ආපු කවුරුෝ පුද්ගලයා මේ විඥාන ශක්තිය ගැන හරියට තේරුම් අරගෙන නෑ විඥාන ශක්තිය කියන්නේ අපි මේ ගමන් කරන කාමාවචර ශක්තිය, රූපාවචර ශක්තිය, අරූපාවචර ශක්තිය, චර ශක්තිය. චර කියන්නේ මොකද? කරකෝන, භ්‍රමණය කරන, දුවන, හඹායන. ඒ හඹායන ශක්තිය මොකද්ද? විඥාන ශක්තිය. දැන් විඥාන ශක්තිය තියෙනකන් අපි ජීවත් වෙනවා. විඥාන ශක්තිය නැති වුණාම අපිට ජීවත් වෙන්න බෑ. ඒ විඥාන ශක්තිය ආයේ කවදක්වත් විශේෂ දෙයක් තුල ආයේ බුද්ධණයට එකතු වෙන්නේ නැහැ. හැබැයි විඥාන ශක්තියෙන් අභිව සකස් කරපු විඥාන බීජ ඒව ඒ බුද්ධලයා සතු දේවල්. ඒ නිසා ඒව ඒ බුද්ධලයාට උරුම වෙනවා ආයිති වෙනවා. ඒ බීජ තියෙන ගමන් මම දකින්න බෑ. ඒ බීජ එකක් උපද්වාගෙන උත්පත්තියක් හැටියෙන් සකස් කරගෙන එතන නැවත ගිහිලා අනිත් විඥානයක් සකස් කරලා හදාගන්න. එනිසා මේ විඥානය කියන වචනේ හරිම පරිස්සමෙන් කටයුතු කරලා තේරුම් ගත යුතු වචනයක්. දැන් මම බොහොම කෙටි උදාහරණයක් දීලා කියන්නම්. දැන් විඥාන ශක්තිය කියන්නේ යම් දෙයක් දුවවන, එහෙම නැත්නම් රත් කරවන, ගමන් කරවන, රියගවන, චර කරවන, සරවන දෙයක්. දැන් අපි ගමු කාර්යයක්. කාර්යයේ පෙට්‍රල් තියෙනවා, රෝදාකර තියෙනවා, එන්ජින් එක තියෙනවා. හැබැයි ඔය කාර් එක දැන් දුවනවද? පෙට්‍රල් තියෙනවා, රෝදාහතරක් තියෙනවා, එන්ජින් එකක් තියෙනවා, ඉඳගන්න සීට් ඔක්කොම තියෙනවා. මේක මේක රියද්ද? නෑ. ඒක ඉඳගෙන ඉන්න පුළුවන්. හැබැයි මේක රිය වෙන්න නම් අර පෙට්‍රල් ටික දාලා යතුර කරකවලා මේක පණ ගන්නවලා ස්ටාර්ට් කරන්න. දැන් ස්ටාර්ට් කළාම අර පෙට්‍රල් පිච්චිලා අර එන්ජින් එක දුවනවා. ඔන්නේ ශක්තිය මොකද්ද? විඥාන ශක්තිය. ඒ වගේ අපි තුල මේ ආපෝ තේජෝ වායෝ පඨවි තිබුණට මේ විඥාන ශක්තියක් නැත්නම් මේ ගමන දුවන්නේ නැහැ. දුවේ නැන්නේ අපි රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ රාගය ද්වේෂය මෝහය කියන පෙට්‍රල් තමයි අර රාග අංශය පටිඝ අංශය විද්‍යා අංශය උපදවන. එතකොට රාග අංශයම අංශේති පටිඝ අංශයම අංශේති අවිද්‍යා අංශයම අංශේති නම් අන්න දුවනවා. අන්න විඥාන ශක්තිය උපදිනවා. අන්න නැවත නැවතත් රාගේ පුනක් බව කියන ත්‍ත්වයට පත් වෙනවා. පුන පුනා බීමේ. ඉතින් ඒක නිසා හරියටම තේරුම් ගන්න ඕන මේ රාගය ද්වේෂය මෝහය කියන ඒවා තියෙන තාක්කල් අපි තුල අලුතෙන් ඒ සමුදය බිහි වෙනවා. සමුදය කියන්නේ රාගය ද්වේෂය මෝහය අත්දේ උපත ලබන. එතකොට ඒ උපත ලබාම අපි චර බවට පත් වෙනවා. අපි අවිද්‍යාවෙන් අඳුර වෙනවා. අපි ලෝකය අතරමං රාගාංශේ ද්වේෂාංශේ මෝහාංශේ අපි තුල ඒ නිසා මේ විඥාන ශක්තිය කියන්නේ අපි කරන කියන හිතන දේවල් නිසා වැරදි දේවල් නිසා නොකටයුතු අකටයුතු අකර්මණ්‍ය ධර්ම නිසා අපිව උපදවා ගන්නා ශක්තිය. හැබැයි මේ විඥාන ශක්තිය පුතග්ජන පුද්ගලයකට මේ සත්ව විඳින්නට ගමන යන්නට නැවත උපදින්නට හැම දෙයකටම විඥාන ශක්තිය ඕන. විඥාන ශක්තියක් නැත්නම් යම් කිසි පුද්ගලයෙක් ආව යායි නක්ති දානි උනක් බව අයමන්තුමා ජාති. එතකොට අයමන්තුමා ජාති නක්ති විඥාන ශක්තිය ඉපදවීම අලුතෙන් ඉපදවීම සහ මුලින්ම නැවතුව අනුත්පාද නිරෝධය. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා විඥාන ශක්තිය උපදිනව නම් රිය ගමන යනවා. විඥාන ශක්තිය නැවතුව අපිට අරෝ ගමන යන පුළුවන්. දැන් මේ විඥානය කියන එක හරිම අමාරු තේරුම් ගන්න. විඥානය අනිදර්ශන. මේකට නිදර්ශනයක් දීලා අපිට කියන්න මෙන්න මේමයි කියලා කියන්න උගම අමාරු. ඒ තරමට මේක තේරුම් ගන්න අමාරු දෙයක්. හැබැයි මේ හැම කෘතඥ පුද්ගලයෙක්ම අරහත් ත්වයට පත් වෙන තුරු ක්‍රියාත්මක වෙන්නේ මේ ගමන යන්නේ මේ දුවන්නේ කොහෙද? මේ විඥාන හදන්න මේ විඥානේ නිර්මාණය කරන්න මේ විඥාන ශක්තිය නිසා ආකරණාදී දිවකය මන පිනව පිනව සල්පන දෙවිල ආම්ස දුවෙන්දෙන ලෝකාසාදයක් ලබලම හොයනවා. එනිසා ගමන යන්නේ විඥානේ හේතුවට වෙන විඥානේ උපදීන්නේ රාගෙන් දේශයෙන් මොහෙන් පරිපූර්ණ හේතුව. අලුතෙන් පෙට්‍රල් එකතු කරනවා වගේ තමයි අංශය. අලුතෙන් 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 නිෂ්පාදනය
කරනවා. ස්වාමීන් වහන්සේ බෝධි පූජාව බෞද්ධයන් කළ අන්දම ආදා දෙන්නේ. බෝධි පූජාව බෞද්ධයන් සිදු කළ ආකාරය.
දැන් බෝධි පූජාවක් කරන එක හොඳයි වරදක් නෑ. දැන් බෝධිය කියන්නේ ඔය අර ඇහැට බෝධිය. ඇහැට ගා. දැන් බුදුහාමුදුරුවෝ අර බෝධිසත්ව තත්ත්වයේ ඉඳලා අවුරුදු 6ක් සුස්කරක්‍රියා කරලා මේ ඇහැට බෝධියට ළඟට ආවා. ඇවිල්ලා මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගෙන මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතෙන් උදුල්ලා දැම්මේ මෙන්න මේ බෝධීන් වහන්සේ ළඟට. බුදුහාමුදුරුවෝ බෝධිසත්තුමා බෝසත්තුමා තමන්ගේ හිතේ උපදින ඉපදෙකල් ඉපදෙමින් තිබුණු රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතෙන් උදුල්ලා දැම්මේ මෙන්න මේ ඇහැට බෝධිය ළඟට. ඒ නිසා ඇහැට ගාට බව උදුලා දමන්නට උපකාර වූ බව බුද්ධ බෝධි කියන්නේ බව උදුරාගමු බුද්ධ. ඒ නිසා අපි ඒ බුදුහාමුදුරුව තමන්ගේ උපදුන රාගය ද්වේෂය මෝහය උදුරා ගමන්නට උපකාර කරගත්ත මේ ගාථාවට ගිහිල්ලා අපිටත් පුළුවන් අපේ හිතේ තියෙන රාගය ද්වේෂය මෝහය තාවකාලිකව හරි ඉවත් කරන්න අයින් කරන්න. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර ඕනම සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්කම තියෙනවා. මේ ඒ බුද්ධ ශක්තිය තමන් තුළ සකස් කරනවා. ඒ නිසා දැන් මේ බෝධි පූජාවක් කරනවා කියන්නේ අපි මේ බෝධියෙන් හෝ බුදුහාමුදුරන්ගෙන් හෝ බුදු පිළිමෙන් හෝ බෝධියට අදිශූවිත දෙවියන්ගෙන් හෝ කාගෙන් හෝ යමක් ඉල්ලන්න කරන දෙයක් නෙමේ. අපේ හිතේ තියෙන අපිරිසිදු කෙලෙස් රහිත පිළුටු ගති අයින් කරලා රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් අයින් කරලා හිත පිරිසිදු කරගෙන ඒ පිරිසිදු සිතකින් ඒ තියෙන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කියන සත්‍යයට පත් වෙනවා. ඒ නිසා ඒ අපේ හිත පිරිසිදු බව ඇති කරගත්තාම ඒ සත්‍යක්‍රියා බලේ අපිට පුළුවන්කම තියෙනවා යම් යම් අයට උදව් කරන්න උපකාර කරන්න රෝගියෙකුට චිත්තාන්තිය කරන්න සත්‍යක්‍රියා බලයක් පතුරවන්න යම් කිසි කෙනෙකුට යහපත් පිරිසිදු චේතනාවක් ඇති උදව්වක් උපකාරයි. හැබැයි අපිට බෑ නරක චේතනාවක් ඇති අපිරිසිදු චේතනාවකින් අයහපත් කරන්න බෑ බෝධි පූජා. බෝධි පූජාවක් ගාවට පොල් ගහන්න බෑ. බෝධි පූජාවක් ගාවට වස්තම් කියන්න බෑ. බෝධි පූජාවක් ගාවට ඉල්ලන්න යාඥා කරන්න බෑ. කරන්න පුළුවන් සත්‍යක්‍රියා බලයක් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු චිත්තකින් යම් පිරිසිදු චේතනාවක් ඇතුව කටයුතු කරන්න සත්‍යක්‍රියා බලයක් පතුරන්න පුළුවන්. එදා මේක හොඳටම තේරුම් ගත යුතුයි. බෝධි පූජාවක් කරනවා කියන්නේ බුදුහාමුදුරේදා ඒ ඇහැට බෝධි ළඟදී රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දැමුවා. ඒ සත්‍යක්‍රියා බලේ මගේ හිතේ රාගය, ද්වේෂය, මෝහය ඉවත් වෙලා පිරිසිදු චිත්තයක් ඇති වෙලා ඒ පිරිසිදු චිත්තේ චිත්ත චෛතසික බලයෙන් සිටේ බලේ මෙන්න මේ යහපත මේ සෙත මේ ශාන්ති මේ සහනය වේවා කියන එක නිවනට ඒ අවස්ථාව නිවනම තමයි. ඒක මේ නිවනටම උපකාර වන ඒ දුන්න සත්‍යක්‍රියා බලයක් මේ බෝධි පූජාව කරන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ මොහොතකට හෝ සකස් නොවන කැටි කැටි විනිවිනි විසිරි යන සිත හා කයෙහි තුන්වක්ත උපදවා ගැනීමෙන් අසරුකින් මෙලිය හැකිද?
ආයතනයක් කියන්නේ නැහැ.
මොහොතකට හෝ සකස් නොවන කැටි කැටි විනිවිනි විසිරි යන සිත හා කයෙහි ශුන්‍යත්වය උපදවා ගැනීමෙන් අසරුකින් මෙලිය හැකිද?
මොකද ශුන්‍යත්වේ මේ මෙහෙමයි. මේකේ මේ කැඩි කැඩි විනි විනි විපරිණාමයටපත් වී වෙනස් වෙන්නේ යන්නේ මොකද හේතුව? හේතු අයින් කරගත්තොත් හරි. මොකද හේතුව? ඇයි මේ හිතේ කැඩි කැඩි විනි විනි වෙනස් වෙන්නේ විපරිණාමයටපත් වී යන්නේ? වයසට යන්නේ ඇයි? අර ජාති ධම්මා, ජරා ධම්මා, ව්‍යාධි ධම්මා, මරණ ධම්මා වෙන්නේ ඇයි? හේතුව තියෙනවා. ඒ නිසා හේතුව අයින් කරනවා මිසක් මේ ඵලය. මේ ඵලේ දිහා බලලා හරියන්නේ නැහැ. මේකට හේතුවක් තියෙනවා. හේතුව මොකද්ද? හිතේ තියෙන රාගය, ද්වේෂය, මෝහය නිසා මේ කැඩි කැඩි විනි විනි විපරිණාමයටපත් වෙලා, අන්‍යතාවයටපත් වෙලා, වෙනස් වෙලා, වායසයටපත් වෙලා ජනතනාවත තිපදීපදි ගුණක් බව වැදී යන්න. ඉතින් ඒක නිසා මේක හරියට තේරුම් ගන්න නැතුව ඔය පලේ දිහා බල ඒ කැඩි කැඩි මිනි මිනි යන හිත බලල වැඩක් නැහැ. ඒ කැඩි කැඩි මිනි මිනි යන්නට හේතුව මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් තමන්ගේ හිතේ දිගටම දිගින් දිගටම ක්‍රියාත්මක වෙන ඒකයින් කරනවා නම් අන්න හේතු බල ධාරණයට බාගල්පා ගන්නවා කියන කතාව. ඒක නිසා හේතු අයින් කරනවා මිස අපිට ඵලය අයින් කරන්න බෑ. හේතුව එක වෙනස් කරගන්න ඕන, එක අයින් කරන්න. නරක හේතුවක් නම් අයින් කරගන්න ඕන, හොඳ හේතුවක් නම් අර නරක හේතුව අයින් කරලා වෙනස් කරලා හොඳ හේතුවක් ඇති කරගන්න. ද්වේෂයෙන් නිසා අපිට අපේ හිතේ කැඩි කැඩි යනවා. මෛත්‍රිය නිසා ඒකට සමදේට පත් වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරගන්න මේක ඉවරයි. එනි පිටාරු
දැඩිව උපාදානය වූ අරමුණකින් මෙතන අයුරු කරුණාවෙන් පහදාගෙන
දැඩිව
උපාදානය වූ අරමුණින් මෙතන ආකාරය
දැඩිව උපාදානය කරගත් අරමුණ තුන් ආකාර වූ අරමුණ ප්‍රිය දේට ඇලෙන රාගයේ අරමුණක් වෙන්න පුළුවන්, අප්‍රිය දේට ගැටෙන ද්වේෂී අරමුණක් වෙන්න පුළුවන්, ප්‍රියාප්‍රියා කර මනින මානෙ මොයෙන් ඒව අරමුණක් වෙන්නේ. ඒ අනුව ඒ අරමුණ හරියට තේරුම් අරගෙන ඒ අරමුණට අදාළව චතුරාර්ය භාවනා කරන්න. ඒ නිසා හැම අරමුණක්ම එක කර්මස්ථානයකින් හෝ එක ක්‍රියාවකින් හෝ මේක අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා රාගී අරමුණක් නම් අසුභානුස්සතිය කරගෙන මරණානුස්සතිය පුණානුස්සතිය වඩලා අයි කරන්න පුළුවන්. ද්වේෂී අරමුණක් නම් මෙත්තානුස්සතිය වඩලා මරණානුස්සතිය පුණානුස්සතිය කපන්න පුළුවන්. මෝහී අරමුණක් නම් මරණානුස්සතිය පුණානුස්සතිය අරගෙන මේ චතුරාර්ය හරියට දැනගත්තොත් ඕනම අරමුණක් සමන්විතේ අයි කරන්නට කපලා අයි කරන්නට ජීවත් කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා තමන්ගේ හිතේ අරමුණ රාගී අරමුණක්ද ද්වේෂී අරමුණක්ද මෝහී අරමුණක්ද කියන එක තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒකටයි මේ බණ අහන්නේ, ඒකටයි මනස තියෙන්නේ, ඒකටයි යොමු මනසකාරේ. ඒක තමන් තේරුම් ගත යුත්තේ. ඒක නිසා තමන් තේරුම් ගන්න ඕන තමන්ගේ හිත දකින්න ඕන තමන්ගේ හිතේ තුනේ රාගයක්ද ද්වේෂයක්ද මෝහයක්ද. ඒ තුනේ තුනට වෙන වෙන ප්‍රතිකර්ම තියෙනවා. එකම නෙමෙයි. රාගී අරමුණක් නම් අපි අසුභානුස්සතිය වඩන නිසා මෙත්තානුස්සතිය වඩන වෙන අසුභානුස්සතිය වඩන එකයි කරන්නේ. ඒ වගේම මානයක් නම් මෝහයක් නම් මෙත්තානුස්සතිය අසුභානුස්සතිය වඩන වැඩක් නෑ. ඒකට මරණානුස්සතිය බුද්ධානුස්සතියම වඩන. ඉවරයි. දැසි ඉවරයි. දැන් වෙලාව නම් දෙකයි. ප්‍රශ්න තව කාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න
පුළුවන්.
බුදුගුණ ගායනා කිරීම බුද්ධානුස්සතිය වැඩීම නෙමෙයි. බුද්ධානුස්සතිය කියන්නේ භව උතුරා ගමන්නට අනුස්සතිය. මොකද්ද භව? රාග භව, ද්වේෂ භව, මෝහ භව යලි නූපදීනදී අනුපාද නිරෝධයේ උතුරා ගන්න. නිපිදානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිසද්ධානුපස්සී විහෙරති කියන මෙන්න මේ අතර තමයි බුද්ධානුස්සති භව විදුලා ගමන අනුස්සති. රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් විදුලා ගමන නම් නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දන පජහති, විරාගානුපස්සී විහෙරති රාගං පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති, පටිනිසද්ධානුපස්සී විහෙරති සම්මුපදී පජහති. ඔන්න අතර ඒක නිසා මේක හරියටම තේරුම් ගන්න ඕන. මේ බුද්ධානුස්සතිය කියන්නේ බුදු ගුණ ගායනා කිරීමම නෙමෙයි. ඒ බුදුහාමුදුරන්ගේ ගුණ ගායනා කිරීම හරියට හොඳ බේච්චීට්ටුවක් දීලා ප්‍රියලඳුන්න වෙද මහත්තයාගේ ගුණ වර්ණනා කර කර ගුණ ගායනා කර කර හිටිය ලෙඩේ සමීප වෙන්නේ නැහැ. ලෙඩේ සමීප වෙන්න නම් මේ බේච්චීට්ටුවේ තියෙන බේත හදාගෙන බේත බොන්නු. බේත වීම තමයි, බේත හදා ගැනීම තමයි මේ කියන නිබ්බිදානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිච්චසමුප්පාදානුපස්සී විහෙරති. දැන් මරණානුස්සතිය වඩන එක අර අනිත්‍යවක සංඛාරාණ ඈ ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිත්‍ය දුක්ඛ අත්හින් කරා. ඒක තමයි මරණානුස්සතිය. මේ අපි මරණයටපත් වෙනවා කියන්නේ මොකද්ද? මේ පැවැත්ම නිත්‍ය නැහැ, අනිත්‍යයි. මේ පැවැත්ම සුඛ නැහැ, මේ පැවැත්ම දුකයි, මේ පැවැත්ම අත්ත නැහැ, අනාත්මයි. ඉතින් ඒක නිසා අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥා පජාති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජාති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජාති. ඔන්න මරණානුස්සතිය වැඩිම. ඒක තමයි කිව්වේ අර අනිච්ඡාවත සංඛාරා උපාදවය ධම්මිනෝ කියලා ගාථාවේ කිව්වේ. මේ මරණියවල කියන්නේ මේ කියන එකේ තේරුම මොකද? අනිච්ඡිතෝ විහෙරති නච්ඡින්ති ලෝකේ උපාදී කියන එක. මේක අපිට නිශ්චිත වාදී, අපි කැමතිදී අපිට ඕන විදියට පාස් ගන්න නවත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි උපදිනවා උපාද වයදම්මි. ඒක තමයි උපත මරණය තමයි නියත ස්වභාව ධර්ම. මේකට අයිති කෙනෙක් දැන් ඉපදුනා කියන්නේ ඒ පුද්ගලයා මොකක් කරාද යන්නේ? මරණය කනාමයි යන්නේ. දැන් ඉපදුනා නම් ඕනම කෙනෙක් දෙවියෙක්, බ්‍රහ්මෙක්, බෝසත් කෙනෙක්, දරුවෙක්, ළමයෙක්, භූතයෙක්, පෙරේතෙක් කවුරුත් වෙන යන්නේ මරණය කරා. වෙන කොහෙවත් එහෙම යන්නේ නෑ ඒකෙන් බේරෙන්න නෑ නිවන් දකින්න අනිසිතෝ ද විහෙරති නතකින් ලෝකේ උපාදී තුබ දැනගන්න උපාදානය කරගන්න ඕන නෑ කිසිදයක් උපාදානය කරගත්තොත් ඒ උපාදානයේ නිසා අපි නැවතත් නැවතත් උපදී උපදී මරණය කරා යනවා කියන එක තමයි මේක තේරෙන්නේ
මේ පුණ්‍ය ශක්තිය මේ පින්බලයේ හේතු වාසනා වේවා
ඒ වගේම අපිට මේ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අපි ආරාධනා කරලා මේ ධර්ම දේශනාව ආරම්භ කරනකොටම ඒ නිසා අපි පිළිසිදු දෙයින් තුන්විත පහදාගෙන රාගයෙන් තුරු, ද්වේෂයෙන් තුරු, මෝහයෙන් තුරු සත්‍යඥා බලයක් පතුරවලා සියලු දෙවි දේවතාවුන්ට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා අපේ පිළිසිදු කිත්ත කිරණ පතුරා මේ පිළිසිදු කිත්ත කිරණ පතුරා වේ පුණ්‍ය ශක්තියේ සිදු කිරණ ශක්තිය නිසා සියලු දෙවියන්ට සතුටින් විදී නිදාසන්නට මේ පුණ්‍ය ශක්තිය කුසල බලයක් හේතු වාසනා වේවා. ඒ වගේම භූතයන්, පෙරේතයන්, පිසාචයන් ආදී අනුසෝට්ටාරු තිරිසන් අපාගත සතර අපාගත සතුට්ටාස අසන්න කරුණා වූ අනන්ත අප්‍රමාණ සත්‍යයන්ගේ අනුකම්පාවිතා කරතු සියලු සත්‍යයන් සීපත් කළ බින්දීලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සසලුකින් දුක් විඳිනා වූ ඒ සියලු සත්‍යයන්ට සසලුකින් විදී නිදාසන්නට ධර්ම මාර්ගයට පැමිණෙන්නට සසලුකින් විදී නිදාසන්නට මේ පින උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා. දැන් මේ පිනුතු කල්පනා කරන්න ඕන මේ ස්ථානයේ උදේ අටට පමණ ඔය උදේම ඇවිල්ලා දැන් මේ හවස දෙක දෙකමාර වෙනකම් මේ අවස්ථාව වෙනකම් මේ ස්ථානයේ පැමිණ ගැන්වී සිටියා. ඒ නිසා මේ ස්ථානයේදී තම තමන්ට දවල් දානය සපයා දුන්නා, ගිලම්පස සපයා දුන්නා. ඒ ආකාරයේ නොයෙකුත් අපූර්වස්ථාන කළ ඒ දායක සභාවටත් ඒ පින්වතුන්ටත් අපි විශේෂයෙන් පින් අනුමෝදන් කළ පින් දීලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඒගොල්ලන්ගේ ඥාති මිත්‍රාදීන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්නට ඒ හැම කෙනෙකුටමත් සසරු තින්නේ නිදාසන්නට මේ පුණ්‍ය ශක්තිය කුණල් බලයක් හේතු වාසනා වේවා. ඒවලු විශේෂ දානමය පින්කමක් කරලා තියෙනවා. දාල් මහා සංඝයා වහන්සේට දානමය පිළිගැන්වීමේ සෙනුති දිසංසා දියණියගේ සිදු කිරීමට නියමිත හලවත් සත්කමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් හා ඇයට ඉක්මන් සුවය මෙන්ම නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම අරමුණ කරගෙන දෙමව්පියන් විසින් මෙවන් ධර්ම දානමය මේ දානමය පින්කමක් කරලා යහපත් චේතනාවක් ඇතුව පිළිසිදුකින් ඒ දානමය පින්කම කළා. ඒ නිසා මේ හැමගේම චිත්ත ශක්තිය පිළිසිදු චිත්ත කිරණ ශක්තිය පතුරවලා ඒ දරුවාට යහපතක් වෙන්නට ඉක්මන් නිරෝගී සුවය පත් වෙන්නට ඒ සත්කම් සාර්ථක වෙන්න මේ සත්ක්‍රියා බලයෙන් මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. ඒ නිසා ඒවම කල්පනා කරගන්න ඕනේ මේ සියලුම පින්වතුන් අද ඒ උදේ පාන්දර ඇවිල්ලා මේ වෙන විට මේ දෙකල් මේ ධර්මදානමය පින්කමට සහභාගි වෙලා බොහොම නිශ්ශබ්දව බොහොම සාවධානව ආරණී කියලා මේ ධර්මාංගම ප්‍රතිපදාව වෙනවා. මේක භාවනාවක්. ඒ නිසා මේ භාවනා පිළිවෙත් අනුගමනය කර මේ පින්නතුන්ට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට ඒ සඳහා ආයුර ආරෝග්‍ය සම්පත්තිය සහ දීර්ඝායුෂ ලබන්නට මේ ධර්ම ඵලය, මේ ශක්තිය, මේ චිත්ත කිරණ ශක්තිය, මේ සත්‍ය ක්‍රියා ඵලය, මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. එනිසා දැන් කවුරුත් කල්පනා කරගන්න ඕන අපි මේ වචන වලින් සිංහල වචන වලින් මේ කිව්වට මාරුදී වචන වලින් අපි මේ ගාථාවක් කියලා පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්න ඕන. එනිසා මේ ගාථාවෙන් මේ
Yeah.